කුසලේවත් අකුසලේවත් නෙමේ නුවණ ඇති නැති බව මතයි. නුවණ නැතිනම් එයාට සසර පිටයි. නුවණ තියෙනවා නම් කුසලයක් අකුසලයක් කියන දෙක මෙයාට සසර කෙටි කරගන්න උපකාර වෙනවා. ඉතින් මෙතෙන්දී කුසලය කියන එක පින්වතුනි මනුස්සාත්ම භාවයක් ලබන්නට, දේවාත්ම භාවයක් ලබන්නට, ලැබුවව ජීවිත සැපවත් කරන්නට හේතු වෙනවා. හොඳයි මට කියන්න, අපිට නිවන් දකින්න පුළුවන් මනුස්සයෙක් නොවී දෙවියෙක් නොවී ලෝකෝත්තර මාර්ගයේ මිනිස්සු උපදින්නේ නැහැ, දෙවියෝ උපදින්නේ නැහැ. ඒක නිවනට මඟක්. නමුත් නිවන් දකින්න පළවෙනි භූමිය සකස් කරලා දෙන්නේ මනුස්සාත්ම භාවයක් හදලා දෙන්නේ, දේවාත්ම භාවයක් හදලා දෙන්නේ. ඒ ලබපු ජීවිතයේ දුක්සහගත නොවන වටපිටාවක් හදලා දෙන්නේ මේ වගේ දාන ආදී කුසල ධර්මයි. හොඳයි මිනිස්සෙක් වුණා එදා වේලවත ඕගලන්ට කන්න නැහැ. අනුගේ කුලී වැඩ කරන්න යන්න ඕන තත්යකට පත් වුණා. ඕගලන්ට බණක් භවනා කරගන්න කියලා තියෙයිද? නමුත් හොඳට බෞද්ධ සම්පත් ඇතුව බුද්ධ උත්පාද කාලෙක ඉපදුනෝ ඒ සම්පත්තිය උදව් කරගෙන තමන්ට සසල දුකින් එතර වෙන්න බැරිද? පුළුවන්. එතකොට කිසි වෙලාවක දාන ආදී කුසල ධර්මයේ නිවනට බාධාවක් කියලා හිතන්න එපා. සසර දිවි ඇතිතාවම සැනසෙල්ල පිණිස නිවනට උපකාරී පිණිස මේ දානය පවතිනවා. ඒ විතරක් නෙමෙයි, නිවන් දකින්න වහන භවනා කරනකොට සමත කමඨහන් 40ක් වෙනවා. ඒකෙදී ඡාගානුසති භාවනාව කියලා කොටසක් තියෙනවා. ඒ ඡාගානුසති භාවනාවට මුල් වෙන්නේ මොකක්ද? මේ වගේ දාන ආදී කුසල ධර්ම සිද්ධ කළාම ඒ කුසල ධර්ම නැවත නැවත මෙනෙහි කරනකොට සිතේ නිවන ධර්ම ආදීනවා. සිත පිරිසුදු වෙනවා. ඒකම උදව් කරන විදර්ශනා කරන්න පුළුවන්. ඉතින් කවදාවත් මේ වගේ කුසලයක් නිවනට පටහැනි පිණිස, නිවනට බාධා පිණිස, සැනසිල්ලට බාධා පිණිස පවතින්නේ නැහැ. සසර දික්වීම පිණිස පවතින්නේ නැහැ. ඒ නිසා දානාදී කුසල ධර්මයන් සිද්ධ කරන්නට ඕනේ. එහෙම දානාදී සිද්ධ කරන්නට සිද්ධ කළොත් නිවන් දකින්න පුළුවන් වටපිටාවක් ලබා ගන්න, ලබා දෙන මනුස්සාත්ම භාවයක්, දේවාත්ම භාවයක් ලැබෙනවා. ලැබුවාම ලබපු ජීවිතය දුකක් නැතුව ගත කරන්න පුළුවන් යාන වාහන ඉදකට මිලමුදක් ආදී මහා ධනස්කන්ධයෙන් යුක්තව සියලු උපභෝග පරිභෝගයන්ගෙන් යුක්ත වූ ආර්ජීව ජීවිතයක් ලැබෙනවා. ඉතින් ඒක ඒ විපාකේ ලැබීම නෙවෙයි නරක. ඒ එක්කම තව ඉදිරියට තියෙන ධර්මතා පූර්ණය නොකළාමයි තියෙන අඩුව තියෙන්නේ. ඔන්න දැන් දාන ආදී පින්කමක් සිද්ධ කිරීම නිසා බෞද්ධ සම්පත් ලැබුණු අතිනා ජීවිතයක් හම්බවෙනවා. ඒ නිසා බෞද්ධ සම්පත්තින්ගෙන් ආර්ජ වෙච්ච වටිනා මනස ආත්මභාවයක්, දේව ආත්මභාවයක් ලැබෙන නිවනට උපකාරී වූ ප්‍රථම භූමිභාව භූමිය වටපිටාව ලැබෙන නිසා බුදුරජාණන් වහන්සේ පළවෙනි පුණ්‍ය පිළිය වස්තු දෙන අසර දේශනා කළ දානමය පුණ්‍ය පිළිය වස්තු දන් දෙන්නේ. දෙවනුවට දේශනා කළ සීලමය පුණ්‍ය පිළිය වස්තු. හොඳයි, ඇයි සීලය වුනේ? මේ එකින් එකට එක එක ධර්මයන්ගේ තියෙන ආනිසංස වෙනස්. දන් දීම නිසා මනුසාත් භාවයක් ලැබුණා. ඒ ලබපු ජීවිතයේ දුක් නැතුව ගෙවන්න පුළුවන් භවෝග සම්පතු ධ්‍යාන වාහන ඉඩකඩ මෙලොත විවාද ලැබුණා. හොඳයි, ඔබ සීල රැකගෙන නැත්තම් ඔබ සත්ව ඝාතනය කළා නම් හොඳට දාන ආදී පින්කම් කරන හැබැයි සීල රැකෙන්නේ ප්‍රාණඝාතී කරනවා නම් ඔබට භවෝග සම්පත් බොහෝ ඇතුව උපදී. හැබැයි ඒ දානයෙන් ලැබුණු ආනිසංසය පරිභෝජනය කරන තරම් ඔබට අවශ්‍යත්වයක් නැති. ඔබ අකාරයෙන් මේ පරිලෝකයයි. ඇයි ප්‍රාණඝාත කළේකින් අකුසලයට. හොඳයි. ඔබ හොරකම් කළා. අකාලේ ඔබට ලැබුණු වස්තුව අකමැති රජුන් හොගයි. හොරුන් හොගයි. ගින්නෙන් හෝ පිච්චේ. ජලයෙන් හෝ විනාශ වේ. තමන් අකමැති දැසිදස් කම්කරු හෝ ගන්න. ඔබලෝ අහලා ඇති වර්තමානෝම බලෙන් ඔය නඩු කියලා අනුන්ගේ සම්පත්ති උරුම වෙනවා තමන්ට ඔප්පු කරගන්නවත් බැරි වෙනවා. අනුන් සතු වෙනවානේ. එයි දානාදී පින්කම් කරලා මහා ධනෙ ලැබෙනවා. නමුත් තමන් සිල් රැකලා නැහැ. අනුන්ගේ දේවල කංගලෙන් තියෙන තමන්ට ලැබුණ දේ තමන්ට අහිමි වෙනවා. එතකොට හොරකම් කළොත් වෙන්නේ මේ වගේ දානාදී කුසල ධර්මයකට බොහෝ වටිනා වස්තුව ලැබෙයි. හැබැයි ලැබුණු වස්තුව ගින්නෙන් හෝ ජලයෙන් හෝ සුරංගෙන් සතුරන්ගෙන් විනාශ වෙන්න පුළුවන්. රාජසන්ත බොහෝ කරන්න පුළුවන්. අනු හොරුන් බොහෝ ගන්න පුළුවන්. එහෙම වෙනවා. හොඳයි. ඔබ කාමී වර්ධව හැසිරලා තිබුණු මහත් ධන ධාන්‍යයන්ගෙන් ආරණ්‍ය වෙච්ච ජීවිතයක් ඔබට ලැබේ. සමහර විටක ස්ත්‍රී භාවයට පුරුෂ භාවයටත් නැති ඔබ නපුංසක ගණේ ජීවිතයේ හිස් වෙච්ච විපල වෙච්ච ජීවිතය ආත්ම භාවයක් නැති ඒතර සම්පත්තිය වැඩක් තියෙද? වැඩක් නැහැ. ඒකම හොඳයි. ඔබ බොරු කියලා තියෙනවා. ඔබට මහා ධනයක් ලැබේ. ඒ ඔබේ වචනය ඇදහිය යුතු පිළිගනිය යුතු කොට හඟින් නෑ කවුරුවත්. ඔබේ වචනයට දරුව කී කරු නෑ, ස්වාම පුත්‍ර විරෙන්දල කී කරු නෑ, දැස දස්කම් කරු කී කරු නෑ. යම් කිසි වෙලාවකදී නීතියක් හමුවට ගිය කවදාවත් ඇත්ත වුණත් ඔබේ ඇත්ත ඔබට ඔප්පු කරගන්න බෑ. ඔබ ඇත්තයි, ඔබ කියන්නේ සත්‍යයි. නමුත් මුසාවාද ශික්ෂාපදයේ තියෙන අකුසලේ තමයි සත්‍ය ඔප්පු කරගන්න බැරි වෙනවා. ඕන තරම් ඇත්ත ඔප්පු කරගන්න බැරුව වැඩිකාරෝ වෙච්චාලේ ඔකළු දැකලා ඇතිනේ. ඉතින් ඔබ සිල් නොරැක්කෝ දන් දුන්නහම බෞද්ධ සම්පත් ලැබේ. නමුත් ඔබ සිල් රැකේ නැත්තම් ඒගාවට ඒ දැසිදස් කම්පරු දුවාගරු ඥාත හිතයිසින් ඔබේ වචනයට අවනත නැහැ. ඔබේ වචනයට කී කරු නැහැ. ඔබේ වචනයට මේ කී කරු විය යුතුයි, බය විය යුතුයි, එලිගත යුතුයි කියන හැඟීමක් ඒ අයට එන්නේ. ඒ අයගේ දෝෂයක් නිසා නෙමෙයි, සසර ඔබේම හුරුකල ගතිය නිසා. ඉතින් ඔබ දන්දෙන ගමන් සිදුත් රකිනවා. ඒ වගේ ඔබ රහමල පානය කරනවා. බෞභෝග සම්පත් ඇතුව මහා ධන වතෙක් ධනයකට හිමිකාරයක් උපදින. හැබැයි ඔබ මන්ද බුද්ධිකාරයි. කෙලතුළි කෙලතුළි කියන කටේ කෙලතිකොත් හදව ගන්න බැරි කෙල දේරි දේරි ඉන්න මොලේ අඩු මන්දබුද්ධික ඇස්ත දැකලා තියෙනවානේ. මේ ප්‍රකෘති සිහිය හොඳ නැහැ. ප්‍රකෘති සිහිය පාකිය නැහැ නේද? මේ සිහි නැතිකමට කැමති වෙන්නේ. ඉතින් රහමෙර බලන්නේ කළාම මොකද වෙන්නේ? මන්දබුද්ධික වෙලා පොඩි. දැන් බලන්න දාන ආදී කුසල ධර්ම සිද්ධ කළාම ඒකේ ආනිසංස පක්ෂයේ විපාක පක්ෂයේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. බොහෝ වටිනා භෞමෝග සම්පත් ලැබුණා. නමුත් සීලයන් සංස වෙනස්. ඊට පස්සේ සීල් රැකේ නැත්තම් අකාලේ නැරෙන්න පුළුවන්. රජසොල සතුරන්ගේ වස්තු විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම විපරිත ආත්ම භාවයක් හෝ ලැබෙන්න පුළුවන්. තමන්ගේ වචනේ නිස්සාර බව තියෙන්න පුළුවන්. ඒ වගේම මන්ද බුද්ධික බව තියෙන්න පුළුවන්. නමුත් ඔබ දන් දෙන ගමන් සීල් රැක්කෝ. සීල් රැකේ නෝන. ඒ සීලේ හේතුය. ඔබ ගොඩාක් දීර්ඝාෂික ඒ වගේම නිරෝගී බොහෝම පැහැපත් ප්‍රභා සම්පන්න පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම ඔබ අකමැත්තෙන් කවදාවත් ඔබේ ධනය කිසි කෙනෙකුට ගන්න බෑ. කිසි දෙයකින් විනාශ වෙන්නේ නෑ, විනාශ කරන්නේ. මොකද සසර ඔබ අනුන්ගේ දෙයක් හොරහිතින් අරගෙන ඒ හින්ද ඔබට ලැබුණු දේ කාටෝ තොරයි තින්ගන්න බෑ. ඔබ අකමැත්තෙන් ඔබෙන් අයින් කරන්න බෑ. රජයකටවත් ගන්න බෑ. කිසි කෙනෙකුගේ ගන්න හිත් නැමෙන්නේ. ඒ වගේම බොහෝම පෞරුෂත්වයකින් යුක්ත ආත්ම භාවයක් ලැබෙනවා. ඒ වගේම ඔබේ වචනේ වචනය කියපු කමන ඔබ සැර කරන්නේ එක වචනයයි කියන්නේ ඒ වචනේ අභිභවන් ඔබේ දරුවන්ටවත් බෑ ස්වාමි පෝෂයටවත් බෑ සමාජ බිරිඳටවත් බෑ දැස්දත් කම් කරුන්ටවත් බෑ එහෙම නැත්නම් රටේ ලෝකේ ගම්මුලවද කියනකොටවත් බෑ ඔබ යමක්ද කියන්නේ නීති හමුටිකත් ඒ වචනේ ඒ විදිහට පිළිගන්නවා මොකද ඔබ සසර සිල් රැකලා තියෙනවා මොසාවද ශික්ෂා පදේ රැකලා තියෙනවා ඒ වගේම ඔබ උපදින හැම ජීවිතයකම ඉෂ්ඨානෝචිත ප්‍රඥාව ඇතුව දැනට සුදුසු මොහොනින් යුක්තව කටයුතු කරන්න පුළුවන් ඥාන සම්පතියක් පුදු කරලා තියෙනවා රහමෙර පානය කළ නැත්තම් ඒ නිසා සිල් රැකහම අන්නේ දානෙන් ලැබුණු ආනිසංස ටික වඩා හොඳට පරිපූර්ණ කරන්න පුළුවන් හොඳයි කෙනෙක් දාන ආදී කුසල ධර්ම සිද්ධ කිරීම නිසා බොහෝම වටිනා භවෝග සම්පත් ඇති ආත්ම භාවයක් ලැබුණා ඒ වගේම බොහෝ කල්ශිවත් වෙනවා එයාගේ ධනේ කාටවත් දඬ බෑ නිරෝගී පුද්ගලයේ ඒ වචනේ කවුරුවත් ඉක්මවන්නේ නැහැ එයාටත් බොහොම තීක්ෂණව තමයි කටයුතු කරන කරගෙන නුවණක් තියෙනවා. නමුත් ඔබ දානමය පුණ්‍ය කෙරෙහි වස්තු වෙන ටික හුරු පුරුදු කරලා නැත්නම් මේ භාවනාමය පුණ්‍ය කෙරෙහි වස්තු වෙන ටික හුරු පුරුදු කරලා නැත්නම් භාවනාමය කියලා කියනකොට භාවනා කොටස් දෙකක් තියෙනවා. චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියලා. තව පැත්තකින් සිහි නුවණ වැඩෙන හැටි මේ නුවණ වැඩින ධර්මතාවය ඔබ හුරු කළ නැත්නම් ඒ ඔබට ලැබුණු භෞතික සම්පත්තිය ඔබ ඇලෙනවා ඔබට ලැබුණු නිරෝගී ආත්ම භාවය තුල ඔබ ඇලෙනවා ඇලිලා ප්‍රමාද වෙලා ඔබ උසස් කොට හිතනවා අනිත් අය පහත් කොට හිතනවා ඒ හේතුයෙන් බොහෝ අකුසල ධර්ම සිද්ධ කළා ඔබ ඒ සම්පත්ති විපත්තියකට හරවගෙන බොහෝ ආත්ම සිය ගණනක් පැහැෙන අපායට යන්නට පුළුවන්. බොහෝම අපහසුයෙන් දන් දීලා බොහෝම අපහසුයෙන් ශ්‍රද්ධාවෙන් සිල් රැකලා ලැබුණු ප්‍රතිඵලය බොහෝම වටිනා භෞතික සම්පත්තිය ආත්ම භාවය. ඒවට අයිතිව උපන්න බොහෝම ප්‍රභා සම්පන්න ජීවිතය. නමුත් නිබඳු දෙයක් පරිහරණය කරනකොට ඒ තුල දොස් දක්න නුවණ ඒකෙන් නික්මීමේ නුවණ සසර નિසරු ස්වභාවය විමුක්ති ආනිසංස ඔබ ඉගෙනගෙන නැතිනම් ඔබ හුරු කළ නැත්තම් භාවනාවේ නුවණ එදා දෙන්නේ නැහැ. ඔබල් දැකලා ඇති භවෝග සම්පත් ලැබිලා ඒවැ තදින් ඇලිලා බැඳිලා මාන්නෙන් ඉන්න ජීවිත දැකලා ඇති තමන්ගේ දේහය නිසා ශරීරය නිසා නිරෝගී සම්පත්තිය නිසා ඒව තුල මත් වෙලා මාන්නෙන් ඉන්න අය දැකලා ඇති. ඇයි ඒ අය දාන ආදී කුසල ධර්ම කරලා තියෙයි. සීල ආදී ගුණ ධර්ම තියන් මට්ටම පුරුදු කරලා තියෙයි. භවනාමය කුසල ධර්මයක් පුරුදු කරලා පුරුදු කරලා නැති නිසා අර සම්පත්තිය ඇලෙන මනස ගලව ගන්න දන්නේ. ඒක ඒගොල්ලෝ හරව ගන්නවා කොහොමද? ජෝතිතම පරායන මේ ලෝකේ පුද්ගලයෝ හතර දෙනෙක් බුදුරජාණන් වහන්සේ එන්නලා තියෙනවා. තමෝ තම පරායනෝ තමෝ ජෝති පරායනෝ ජෝති තම පරායනෝ ජෝති ජෝති පරායනෝ කියලා. තමෝ තම පරායනෝ කියලා කියන්නේ අඳුරේ ඉඳලා අඳුරටම යන පුද්ගලෙක් ඉන්නවා. පෙර ජීවිතවල දාන ආදී කුසල ධර්ම සිද්ධ නොකළ නිසා ශීලාදී ගුණධර්ම පුරුදු පුහුණු නොකළ නිසා භාවනාදී ගුණධර්ම පුරුදු පුහුණු නොකළ නිසා යාන්තම් දුබල කුසල නිමිති මාත්‍රේ කෙල්ලීගෙන මිනිස්සෙක් වෙනවා. ඒ උපන්නත් අන්තිම නීච පහත් කුලයක එදා වේලව ඛණ්ඩ පුළුවන් වටපිටාවක් නැති ඉතාම ජීවිත පෞලක ඉපදිලා ඒ වගේම අංග විකල වෙච්ච දුර්වර්ණ වෙච්ච දේහයකට උරුමකම් කියමේ කෙලතුළු ජඩ මොහොනක් නැති මට්ටමේ ජීවිතයක් ලබා ගන්නවා. ඔන්න පෙර අඳුර. දැන් ඒ නිර්දනකම නිසා ඒ අවලස්සනකම නිසාම ඒ මෝන නැතිකම නිසාම හොඳ තැනකට එන්න බෑ. හොඳ කෙනෙක් ඇසුරු වෙන්න ළඟට ගන්න ඒ හිඳ යාට උරුම වෙනවා. එක්ක අරක්කු කරන්න, එක්ක මාළු අල්ලන්න, එක්ක අනුගේ දේ හොරකම් කරන්න. අනේ එයා ආපහු යන්නේ දුකතියකට. එයාට කියනවා අඳුරෙන් අඳුරට යන පුද්ගලයෙක් ඉන්නවා කියලා. තමෝ තම පරායනෝ, තමෝ ජ්‍යෝති පරායනෝ. ඔයාට තව පුද්ගලයෙක් ඉන්නවා ඔය වගේ පෙර දාන ආදී කුසල ධර්ම නොකළ නිසා, සීලාදී ගුණ ධර්ම නොකුරුපු නිසා, භාවනාවදී භාවනාදී ගුණ ධර්ම නොකුරුපු නිසා යාන්තම් පොඩි දුබල කුසල නිමිත්ත කල්ලගෙන ඉපදිලා අර වගේම දුක් සහගත ආත්ම භාවයක් පරිහරණය කරනවා. එයා මෙහෙම හිතනවා, අනේ පෙර දාන ආදී පින්කම් නොකළ නිසා නේද මම මේ වගේ නිර්දන උනේ. අනේ මම පෙර වගේ පෙර ජීවිතේ සීලාදී ගුණධර්ම නොකුරුපු නිසා නේද මෙබඳු දුක්ඛිත ආත්ම භාවයක් උරුම උනේ. අනේ මම පෙර දාන භාවනාදී කුසල ධර්මයක් නොකළ නිසා නේද මට තීක්ෂණ නුවණක් හොඳට ඉගෙන ගැනීමේ හැකියාවක් බර කර්මඵල අදහා කටයුතු කිරීමේ හැකියාවක් නොලැබුණේ කියලා තමන් හෝ දැනගෙන අනිත් අයගෙන් හෝ ඉගෙනගෙන වටපිටාවෙන් හෝ ඉගෙනගෙන එයා ටික ටික උත්සාහවත් වෙනවා. තමන්ට ලැබෙන්නේ පතද බත්පතෙන් ටිකක් කොහොමද දෙන්නේ. එහෙමත් දෙන්න නැතිනම් අනිත් කෙනෙක් දෙන දානේ දිහා බලලා මට දන් දෙන්න නැති වුණත් සාදු සාදු කොච්චර යහපතක්ද බොහෝ කල් හිත සැප පිණිස පවතින කුසලයක් අරයත්ව කරන මොනතර යහපතක්ද කියලා අනුංගන කුසලයකට හෝ අනුමතන්න. පින්වතුන් කුසල කරන්න මුදල්ම අවශ්‍ය නැහැ, සල්ලිම අවශ්‍ය නැහැ. සල්ලි වලට නෙමෙයි පින් කරන්න පුළුවන්කම තියෙන්නේ නුවණට. සමහර විට දන් දෙන දන් හිමියටත් වඩා ඒ සඳහා වියපාදම් කරන ඒ අයිතිකාරයටත් වඩා නුවණක් තියෙන කෙනාට පැත්තක ඉඳලා අවිශාල කුසලයක් සිද්ධ කර ගන්න පුළුවන්. ශාසන ඉතිහාසයේ ඕනතරම් බොදු කතා තියෙයි. එතකොට එයා ඒ හින්දා නිතරම දාන ආදී කුසල ධර්ම සිද්ධ කිරීම කර සතුට වෙනවා. සල්ලි යන්නේ නැහැ, ගහකින් තියෙන මලක් කඩාගෙන බෝධි විහාරයට පූජ කරනවා. ඊට ලැබෙන විදිහට මොනතරම් ජීවිතයේ උත්සාහගත වුණා හැකි පමණකින් සිල්පදයක් දෙකක් හෝ රකින්නවා, සිල් රකින්නවා. ඉඳ ලැබෙන විදිහට තමන්තු නොතේරුණා, නොතේරි නොතේරුවෝ බණහඬ යනවා. බණහඬ ගැට තේරෙන්නේ නැහැ. නමුත් නොතේරුණත් මේ කියන්නේ මොකක්ද කියලා අහනවා. නොතේරුණත් බණ පොතක් බලනවා. මෙන්න මේ වගේ කටයුතු කරන කෙනා කියනවා තමෝ ජෝති පරායන. අඳුරෙන් ගන් ආලෝකයට යන පුද්ගලයා. එතන ජීවිතයේ අඳුර සහගත වැරදි අකුසල විපාකයක් හැටියට දුක් සහිතව උපන්නට. ඒක මෙයා සම්පත්තියක් කරගත්තා, ඒකම කරුණක් කරගත්තා. මොකද්ද? නැවත සුගතියකට යන්න. ඔගොල්ලෝ අභිධර්මයේ පဋාණේ අහලා තියෙනවනේ. පဋාණේ ගොඩ කොච්චර ගැඹුරුද? මේ ඔගොල්ලෝ අහන්නේ පဋාණ කියලා දන්නවද? මේ කියන්නේ පොරිමා පොරිමා කුසල ධම්මා පච්චිමානම් පච්චිමානම් අකුසලානම් ධම්මානම් හේතු පච්චේන පච්චයෝති. පෙර පෙර කුසල ධර්මය පසු පසු අකුසල ධර්මයන්ට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යවේ කියන ගාය මම කිව්වේ. ඉස්සෙල්ලා කිව්වේ පොරිමා පොරිමා අකුසල ධම්මා පච්චිමානම් පච්චිමානම් අකුසලානම් ධම්මානම් හේතු පච්චේන පච්චයෝති. පෙර පෙර අකුසල ධර්මය පසු පසු අකුසල ධර්මයන්ට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයයි. අපි අර්ථය නොදන්නකොට අපි හිතන ගොඩාක් ගැඹුරු කියලා. දැන් ගැඹුරුද නේ? ඊගාවට තියෙනවා ජෝති තමතරයන. අපේ දේශනා කීකේ හිටපු ටික පෙර දාන ආදී කුසල ධර්ම කිරීම නිසා භෞතික සම්පත් ඇතුව උපදිනවා. සීලාදී ගුණ ධර්ම පුරපු නිසා බොහෝ ප්‍රභා සම්පන්න ආත්ම භාවයක් ලැබෙනවා. භාවනාදී ගුණ ධර්ම පුරපු නිසා ස්ථානෝචිත ප්‍රඥාවක් ලැබෙනවා. නමුත් එයා දැනට සුදුසු නුවණ තිබුණාට නිස්සරණාදීන් මේ භවනාමය කුසල ධර්මයේ පුරුදු පුහුණු කළ නැති නිසා හම්බෙන සම්පත්තියන්ගේ ආදීනව නොදන්න නිසා නොදැක්ක නිසා එයා මොකද වෙන්නේ හම්බෙච්ච වස්තුන්ගේ ඇලෙනවා බැඳෙනවා ලැබුණු ජීවිතේ ඇලෙනවා බැඳෙනවා ඒ හේතුයෙන් තමන් උසස් කරලා හිටන අනිත් අය පහත් කරලා හිටන දුකී මගේ යාචකේ කෙනෙකුට එයා දකින්නේ කොහොමද හතුරෙක් හැටියට පලයන් පලයන් මේ දෙයක් නැහැ කියලා ලෝනවා ඇත්තටම කියනවා නම් යථාර්ථය හංගන්නේ කර දුබල මිනිහේ ගේගාවට આવුත් වඳින්න තරම් සුදුසු ඇයි අනේ පන්සලකට ගිහිල්ලා පින්ක් දහමක් කරගන්න බැරි මට බත්තෙන්දක් බෙදලා පින් කරගන්න තරම් මට ඊට අවස්ථාව හදලා දුන්නා නේ කියලා සි බත්තෙන්ද එහෙම හිතන්න සුදුසු අනේ එහෙම හිතන්න එහෙම දකින්න හොබෙන්න ලෝකයා හිතන විදිහට නෙමෙයි අපි සත්පුරුෂ හිතන විදිහට හිතන්න ඕනේ දේව දූතේ කැවිල්ලා මට ජීවිතය ගැන කියලා දෙන්න මාව ඉන්න මේ ස්වභාවය ගොඩ ගන්න අකුකුලේ කෙනෙක් දැක්කොත් එහෙම නැත්තම් දුබල කෙනෙක් දැක්කොත් අනේ මට සසල ස්වභාවය කියලා දෙනවා තමන් ලෝකයේ හිතන පැත්තෙන් අනිත් පැත්තට ප්‍රයත්න කරනවා ඒ වගේ එයා ඒ ලැබුණු සම්පත්තිය තුල ඇලිලා බැඳිලා දුගතියට යනවා ජෝති තම පාරයන එයා ආලෝකෙන් අඳුරට යනවා යම් කිසි කෙනෙක් ජෝති ජෝති පාරයන පෙර ජීවිතේ දන් දුන්න හින්දා බොහෝ භවෝග සම්පත්තුලින් ආර්ජිච්ච ආත්ම භවයක් ලබා ගන්නවා. සීලදී ගුණධර්ම පිරුණු නිසා බොහෝ ප්‍රභා සම්පන්න ජීවිතයක් ලැබෙනවා. ඒ වගේ භාවනාවේ ප්‍රඥාව දුරු කළා තියෙනවා නම් ස්ථානෝචිත ප්‍රඥාවත් ඒ වගේම නිබ්බේධික ප්‍රඥාවත් කියන ධ්‍යාකාර ප්‍රඥාවම එයා හුරු කළා තියෙනවා. ඒ හේතුවෙන් දැනට සුදුසු නොවනින් කටයුතු කරනවා වගේම ලැබෙන සම්පත්තියගේ ඇලෙන්නේ නැතුව ඒකේ දොස් දකිමින් ලැබුණු ආත්ම භාවයේ සතුටු වෙන්නේ නැතුව ආදීනව දකිමින් කටයුතු කරනවා එයා ආලෝකින් ආලෝකයට යනවා පින්වත්නි අනේ විදිතිතුමා විසාකරව වන්දුල මන්දිකාවගේ අය ගන්න මහත් ධන සම්පත් ඇතු බොහෝ ප්‍රභාවත් ජීවිත ලබාගෙන එයාගේ නිවන වැරදුනත් නැහැ ඒගොල්ලන්ට ඒ ධනේ හානිය ඒගොල්ලන්ට හානිය පිළිස කරුතුනාද ඒ ධනේ ඒගොල්ලන්ගේ සසර දික්කේකවද ඒ ධනේ ඒගොල්ලන්ගේ සසර කෙටි කරගෙන බොහෝ දෙනෙකුගේ සසර කෙටි කරගන්න දෙන්න උපයෝගී කරගන්න පුළුවන් වුණා මිසක ඒ කුසල ඒගොල්ලන්ගේ සසර දික්කේකවද නැහැ ඒ සීලය ඒගොල්ලන්ට සසර දික්කේකවද නැහැ ඒ නිසා හොඳට කවුරු කිව්ව කර්ම කාරණා තේරුම් ගන්න ඕනේ අපි ඒක පැහැදිලි කරන්නට ඕනේ කුසලය නිසාවත් කවදාවත් සසර දික්ෙන්නේ නැහැ. නූර නැතිකමයි සසර දික්ෙන්නේ. කුසලයේ තියා අකුසලයේ නිසාවත් සසර දික්ෙන්නේ නැහැ නුණක් වෙන කෙනාට හොඳට ඒක මතක තබා ගන්න. නූර නැති කෙනාට අකුසලයේයි කුසලයේ දෙකම සසර දික්ෙන්නේ සපවතිනවා. නූර නැතිකම නිසා. ඒ නිසා කුසලය කියන එක කවදාවත් ජීවිතයකට හානි කර දෙයක් නෙවෙයි බොහෝ වාසනාව ලැබෙන දෙයක්. අනේ අනේ විදිතුමා විසාකාව බන්දුල මල්ලිකාව කෝසල මල්ලිකාව වගේ ආයේ ජීවිත උලි අපිට ලැබෙනවා මොකද්ද ජෝති ජෝති පරායන පුරිමා පුරිමා කුසල ධර්මා පච්චිමානම් පච්චිමානම් කුසල ආනන්දමානම් හේතු පච්චින පච්චෝ ඉතින් ඕගොල්ලන්ට පින්වතුන්ට අද අපේ ජීවිතයේ මේ වගේ මට්ටමකට හෝ කුසල ධර්ම කරන්න පුළුවන් වටපිටාව මනුෂ්‍යාත්ම භාවයක් ඇතුව අපි උපන්න පෙර ජීවිතයේ කුසල ධර්ම සිද්ධ කළ නිසා ඉතින් අපි දැනුත් අත්‍යමාදීව කුසල ධර්ම සිද්ධ කරමින් සීලාදී ගුණධර්ම හැකි පමණකින් පුරුදු පුහුණු කරමින් භාවනාදී ගුණධර්මයකුත් පුරුදු පුහුණු කරනවා නම් අපිටත් පුළුවන් ජෝති ජෝති පරායනෝ වෙන්න ආලෝකෙන් ආලෝකයට යන පුද්ගලයෙක් වෙන්න එතකොට හොඳට මතක තියන්නට ඕනේ දානෙන් ලැබෙන ආනිසංශ වෙන එක. සීලෙන් ලැබෙන ආනිසංශ වෙන එක. භාවනාවෙන් ලැබෙන ආනිසංශ වෙන එක. ලෝකයේ කෙනෙකුගේ ජීවිතයකට දුකක් නොයෙන්ද සියලු ආකාරයෙන්ම පරිපූර්ණ යහපතක් ලැබෙන ක්‍රම ටික මෙන්න මේ තුන් නිමෙත්තෙන් ආවරණය කරනවා. දානමේ පුණ්‍ය කිදේවත්තු, සීලමේ පුණ්‍ය කිදේවත්තු, භාවනාවේ පුණ්‍ය කිදේවත්තු කියන මේ තුන් නිමෙත්ත කෙනෙකුගේ ජීවිතේ කිසිම අඩුවක් නැතුව හැම පැත්තම ආවරණය කරලා තියෙනවා. කෙනෙක් දන් විතරක් දුන්න සීල රැක නැත්තම් භාවනා කරේ නැත්තම් තියෙන අඩුව උගලට දැන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. කෙනෙක් සීල විතරක් රැක්කොත් දන් දුන්න භාවනා කළොත් තියෙන අඩුව උගලට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. කෙනෙක් භාවනා විතරක් කළොත් දන් දුන්නේ නැත්තම් සීල රැක නැත්තම් තියෙන අඩුව තේරුම් ගන්න පුළුවන්. මොනක් ඇතු උපදින්න පුළුවන් හැබැයි කණ්ඩවත් නැති වෙන්න පුළුවන්. ජීවිතේ බොහෝ අවශ්‍ය නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේ තුන් නිමිත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වෙන මේ ලෝකයක ජීවිතය සම්පූර්ණ ආවරණය කරලා. එතනදී අපි තවත් දක්ෂ වෙන්නට ඕන එක තැනක් තමයි මොකද්ද? භාවනාවේ පුණ්‍ය කිරේ වත්තු කියලා කියනකොට ලැබුණු මනුෂ්‍ය ජීවිතයක ලැබපු දේවාත්ම භාවයක ජීවිතය දැනට සුදුසු නොවනින් පවත්තන්න උපකාරී වෙනවා වගේම ඒ ලැබුණු සම්පත්තියන්ගේ මනස ඇලෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව ආදීනව දක්වමින් පරිහරණය කරන්නට නම් නිස්සරණයෙන් යුක්ත භාවනාදී නිමිත්ත කපුරු කරලා තියෙන්නට ඕනේ. සසර කලකිරීම පිණිස, සසර නොයැලීම පිණිස, සසර නිදීම පිණිස පවතින ඥාන දර්ශනයත් අපි හුරු කරලා තියෙන්නට ඕනේ. ඒ ඥාන දර්ශනේ අපි ගාව හුරු නොවුණු ලෝකෙ තුල අපි දක්ෂයේ වේ. නමුත් ලෝකෝත්තර නැත්තම් ඒ තුල දුස් දකින් නැති වේ. ලෝකෙ තුල මොහතරම් දෙයක් ලැබුණත් ඒ තුල තියෙන දෝෂය දකින්න නම් සසර දුක් සහිත බව දකින්න නම් අපි නිස්සරණාදීන් යුක්ත මනස පුරු කරලා තියෙන්නට ඕනේ, පුරුදු කරලා තියෙන්නට ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වුණේ මේ ලෝකයේ ඇතුලේ තියෙන යම්තාක් යහපතක් තියෙනවා නම් ඒ යහපතක් ලබා දෙන්නට. ඒ විතරක් නෙමෙයි මේ ඉමක් වනත් පරක් තෙරක් නැති අනවරාග්‍රෝ දුක්සහගත සංසාර ගමනේ, අනවරාග්‍රෝ දුක්සහගත සංසාර ගමනේ එතර වෙන මාවතක් කියලා දෙන්නයි. හොඳට මෙන්න මේ ටික මතක් කරගන්නට ඕනේ. බුදුහාමුදුරු ජරා මරණ සංඛ්‍යාත මේ ලෝකෙ මිදිලා අජරාමර විමුක්තිය ළඟා කරගන්නට විමුක් මාර්ගය කියලා දුන්නා. ලෝකයේ කෙනෙකුට ලෝකයේ තුල යහපතක් ලබා දෙන්න මේ ත්‍රිවිධ පුණ්‍යකීය වස්තු දේශනා කරනවා වගේ ඒ තුන ත්‍රිවිධ පුණ්‍යකීය වස්තු ඇතුලේ භවනාමය පුණ්‍යකීය වස්තු තීව්‍ර ආකාරයට පෙන්නලා මේ බහු නිරෝධය කරන්නට ජාති ජරා මරණයන්ගෙන් මිදෙන්නටත් මඟ පාවලා දුන්නා. ඒ ජාති ජරා මරණයන්ගෙන් මිදීම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතේම. නමුත් අවාසනාවකට අපි අද දවසේදී බුදුදහම හඳුනාගෙන ඉන්නේ මරණයෙන් පස්සේ අපිට ගැලවීමක් මිදීමක් ලබා ගන්න පුළුවන් ආගමක් දර්ශනයක් හැටියට. ඒ කියන්නේ මේ ගත වෙන ජීවිතයේ තියෙන ප්‍රශ්න අපි හිතන්නේ ඒවට අපි පුද්ගල භාවයකින් අපි උත්තර සැපිය යුතුයි. ඒකට මේ ධර්මයෙන් උත්තර නැහැ. ඈ අපි මේ ප්‍රශ්න ගැටළු මැද්දේම ඉඳගෙන පුළුවන් තරම් භාවනා කළොත් පස්සේ මරණයෙන් පස්සේ නිවන් දකී කියන්නේ නෑ. බුදුහාමුදුරු ලෝකේ පහළවෙන්නේ අපි ගාව අද තියෙන ප්‍රශ්න ටිකෙන් නම් උදවන්න. මරණයෙන් පස්සේ නෙමෙයි. දැන් අත උගුල් ගත්තොත් හැම කෙනෙකුටම ජීවිතේ මොනවා හරි දුක් ලිස්ට් එකක් ඉදිරි කරගන්න බැරි වෙන්නේ නැහැ නේද? ඈ ලෙඩ රෝග ප්‍රශ්න කියයි, දෙමෝපියන්ගේ ප්‍රශ්න කියයි, දරුවන්ගේ ප්‍රශ්න කියයි, මුණුපුරන්ගේ ප්‍රශ්න කියයි, දේවල් තුනක ප්‍රශ්න කියයි, නායතුරුස් කියයි, ඈ මොනවා හරි අඩුව ප්‍රශ්නයක් නැති වෙන්නේ නැහැ ඉදිරි කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න වලට උත්තර සපයන්නම තමයි දුහාමුදුරු පහළ වෙන්නේ. සමහරට අපිට දරුවෝ නැති වෙලා දුක, දෙමව්පියෝ නැති වෙලා දුක, මොන පුරෝ නැති වෙලා දුක. ඉතින් මේ වගේ. නමුත් අපි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ මරණයෙන් පස්සේ නෙමෙයි ඒ ජීවිතයෙන් පිට ලැබුණු පිළිසරණ ලැබුණු ජීවිතයේ විමුක්තිය මිලීමක් ලබාගත්ත ජීවිත ගැන පොඩ්ඩක් ආවර්ජන කළ බැලුවොත් කටාචාරාව කියලා කියන්නේ ගැහණියක් හැටියට මේ ලෝකේ අතිශයම කටුක වටකීමක් ලැබුණු ගැහණිය. තමන්ගේ ස්වාමි පුරුෂයාත් දරු දෙන්නත් අම්මා තාත්තා සහෝදරයෙක් කියන හය දිනම එක විතරම කලුරිය කළා ඒ ඇතිවෙච්ච වේදනාව කම්පණය දරා ගන්නකොට පිස්සු වැටුණු ගැහණිය. නමුත් එවන් කාන්තාවෝ පව පටාචාර ඒ දුක මිදුනේ මරණය පස්සේද නේද? ඒ ජීවිතයේ මේ සියලු දුක් මේදලා සිසිල් වෙච්ච මනසකින් ජීවත් වෙන්නේ නැද්ද? හොඳයි මට කියන්න ඕගොල්ලන්ගේ තියෙන අද තියෙන ප්‍රශ්න ගැටලු තියනවා නම් අර ප්‍රශ්න තරම් බලවත්ද නැද්ද? නෑ නෑ. හොඳයි. නිසා ගෝතමෙන් කියලා කියන්නේ දරු දුක නිසා පිස්සු වැටුන අම්මගෙනේ. තමන්ට හිටපු එකම දරුවා මරුමුකම නිසා පිස්සුවෙන් ඇවිද ඇවිද දරුවෝ සොපත් කළ දෙන්න කියලා ඇවිද ඇවිද හිටපු අම්මගෙනේ. ඒ අම්මා කිසා ගෝතමී දරුවා මල දුකෙන් මිදුනේ මරණයෙන් පස්සේ දේ ජීවිතේම. ඒ ජීවිතේමයි. හොඳයි අපිට මව මල දුක, යා මල දුක, දරුවේ මල දුක තියෙනවා. ඒ දුකෙන් අපිට මිදෙන්න තියෙන්නේ මරණයෙන් පස්සේ දේ නා. ඒ දුක මිදෙන්න තියෙන කොයි වෙලේද? මේ රාජ්‍යමාල කියලා කියන්නේ ඉතාමත් අහිංසක තමන්ගේ ස්වාමි කියන එකේ පූර්ව වද හිංසා වලට ලක් වෙච්ච එක්තරා වැඩකාරියක්. සිටු මැදුරක වැඩ කම් වැඩ කරන වැඩකාර ගැහැණු කෙනෙක් තමයි රාජ්‍යමාල කියන්නේ. දීපාන්දර නැගිටල සිජල්ම වැඩ කටයුතු කරන අන්තිම රැවල තමයි නිදාගන්නේ. ඒ දෙහි ස්වාමි දියනේ ස්වල්ප ඇසිල්ලේ කිපිලා ගගහ බැන බැන වැඩ කරනවා. ඉතින් කොණ්ඩෙන් ඇද ඇද තමයි ගහන්නේ. ඉතින් මෙයා කල්පනා කළා මට මේ කොණ්ඩේ තියෙන හින්දානේ ගහන්නේ කොණ්ඩෙන් ඇද ඇද බැරිදනේ එයා කොණ්ඩේ කපලා දානවා. ඈ ස්වාමි දියනට අල්ලලා ගහන්න බැරි වෙන නිසා කොණ්ඩේ කපලා දානවා. ඊට පස්සේ දැන් වැරද්දක් කළාම ගහන්න විදියක් නැහැ. ඊට පස්සේ ලනු කැල්ල කරගෙන බෙල්ලට දැම්මා මේක ගලවන්න බෑ මොකද මේක ගලවන්න ගැලවුවොත් ගහනවා කියලා රැහැනක් දැම්මා බෙල්ලට. එදා ඉඳන් පොන්නේ නැති හින්දා රැහැනෙන් ඇද ඇද තමයි ගහන්න ගත්තේ. ඒ හින්දා යාර රජ්ජුමාලා කියලා නමකුත් හැදුනා. ඒ ජීවිතේ ලැබුණු අත්දැකීම මොනතරම් කෝරුද කටුකද කියනවා නම් ඒ ටික දරා ගන්න බැරුව අන්තිම රජ්ජුමාලාව තීරණය කළා සිය දිවි නහ ගන්න. වතුර ගේන්න යන විදිහට කැලේකට ගිහිල්ලා ගහකට කබ්බයක් දාලා බෙල්ලේ වැල දාගෙන හදනකොට වහගුතු මහන්සේ තෙන්ට බෙල්ල බණ කිව්වහම රජ්ජුමාලාවට ඒ බණ තේරුණා. ඒ බණ අහුවට පස්සේ ඒ විතරම වැඩකාරකම් කළා වෙනදට කරපු වැඩම කළා වෙනදක් කාපු විදිහටම ගුටි කෑවා හරි සතුටින්. ඒ චුට්ටක් දුක් නෙවෙයි ඒ වෙනසම රාජ්‍යමාලාවගේ වෙනසම හේතු වුණා ස්වාමි දිනියව වෙනස් කරන්න. එතකොට ඒ රාජ්‍යමාලාව නිවන දැක්කා. එයාගේ දුක නිවුනේ. එයා දාසි භවෙන් මිදුනේ. දාසි භව නිසා පූර්ව වද හිංසා එන දුකෙන් මිදුනේ මරණය පස්සේද? නෑ. මේ ජීවිතේ නම් අපේ ජීවිතේ දුක නෙවෙන්නේ නැති වේද? ධනිය ගෝපාල කියලා කියන්නේ තවත් ජීවිතේ ඉතාමත් නිසලු අත්දැකීමකට මුහුණ දෙන්න වෙච්ච කෙනෙක්. ඒ ධනිය ගෝපාල ඉන්න ගෙදර පොල්ලතු විරල දෙන්නා. සම්පූර්ණ වහලෙන් අවකාශය ඔක්කොම පෙනෙනවා. ඒකම දැඩි මහලු වෙච්ච රෝගී වෙච්ච දිරින්ද කෙනෙක් ඉන්නවා. ඒ දිරින්ද ධනිය ගෝපාලට පයින් යනවා තමයි නැගිටවන්නේ. නැගිටපන් නැගිටපන් කියලා. ඒ විතරක් නෙමෙයි දීගතල ගිහිල්ලා ස්වාම පුරුෂයා මැරිලා ස්වාම පුරුෂයා දාලා ගිහිල්ලා දරුවෝ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න දුවෝ හත් දෙනෙක්ම ආපහු ගෙදර ඇවිල්ලා ඉන්නවා කනඳ ඇඳුම් වෙච්ච දුවෝ හත් දෙනෙක්ම ගෙදර ඉන්න ඉන්න විවාහනේ වහලෙවත් එමිල ගන්න විදිහක් නැති හැම ආකාරයකම දිලිඳු වෙච්ච කෙනෙක් තමයි ගෝපාල එයාට ජීවත් වෙන්න තිබුණ එකම සම්පත තමයි මොකද හරක් ටිකක් හිටියා මේ ධනිය ගෝපාල බුදුහාමුදුරන් හම් වෙනකොට ජීවත් වෙන්න තිබුණ එකම හරක් වෙනත් නැතුව දවස් හතක් වෙනවා ඒ දරක් ගවය ටික හොයාගෙන යන අතරමඟදී තමයි බුදුහාමුදුරන් හම් වෙන්නේ ඒ ධනිය ගෝපාල සූත්‍රයේ බලන හරිය හොඳ සංවාදයක් තියෙනවා ඒකේ එකේ ලොකු කතාවක් අපිට කියනවා මම හිතන්නේ අද දවසේදී ඕගොල්ලන්ගේ ජීවිතේ කාගේවත් දුක්ඛිතයි කියලා ධනිය ගෝපාලගේ ජීවිතේ තරම් ඕගොල්ලන්ගේ කාගේවත් ඉන්නවද කනවැන්දුම් වල දීගතල ගිහිල්ලා විතරාපු දුවෝ හදන්නේ ඈ එතකොට අම්මලා දන්නවා ඇති දරුවෝ හත් දෙනෙක් තියා එක දවුවෙක් හරි ආවොත් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුගේ හිතට මොනතරම් බරක් තියෙන්නේ නැද්ද කියන්නේ එතකොට හිතන්නේ ඒ මනස මොනතරම් ලෝකෙ තුල පීඩාකාරී දුක්සහගත මනසක් තියෙන දැද්ද කියලා. ඔගොල්ලෝ දන්නවද ඒ ධනිය ගෝපාල උතුම් අරිහත්ත්වයට පත් වන මේ ජීවිතේදීම කියලා. ඒ ධනිය ගෝපාලගේ දුක නිවුනේ මරණය පස්සේ නෙමෙයි මේ ජීවිතේදීම. ඉතින් ඕගොල්ලෝ හිතනවා නම් බුදුහාමුදුරන්ගේ ධර්මය අපේ ජීවිතේ දුක නිවන්න සමත් වෙන්නේ නැති වෙයි කියලා ඒක වැරදි. අපි මේ ධර්මය හඳුනගෙන තියෙන ආකාරයේ වැරදි බුදුහාමුදුරෝ දේශනා කළේ ඕගොල්ලන්ගේ මගේ ජීවිතවල තියෙන දුක අයින් කරන්න මේ ජීවිතයෙන් මිසක මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් ලබා දෙන්න නෙවෙයි ඒ නිසා මේ අවස්ථාවේදී මම මතක් කරනවා දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ ලැබුණු වෙලාවේදී මනුස්ස ජීවිතයේ ලැබුණු වෙලාවේදී සද්ධර්මයේ ආලෝකය අපි කරා ලැබුණු වෙලාවේදී මේකෙන් ප්‍රයෝජනයක් ගන්නද කියලා. ඉතින් එහෙම ගන්න නම් ඕගොල්ලෝ මේ වගේ දාන ආදී කුසල ධර්ම කරමින් දානමය පුණ්‍ය කිරී වස්තු පූර්ණේ කරන්නට ඕනේ. ජීවිතයේ හිස් නොවුණු, වඳ නොවුණු, විපල නොවුණු ජීවිතයක් හදා ගන්න නම් දාන ආදී කුසල ධර්ම සිද්ධ කරන්නට ඕනේ. ඉඳ ලැබෙන විදියට සීලාදී ಗುಣධර්ම පුරන්නත් ඕනේ. ඒකම භාවනාදී ಗುಣධර්මයක් පුරුදු කරන්නත් ඕනේ. අන්නේ භාවනාදී ಗುಣධර්ම පුරුදු පුහුණු කරනවා කියන කොටසේ තියෙනවා ධනිය ගෝපාලගේ දුක නෙවුණු රාජ්‍ය මාලාවගේ දුක නෙවුණු කිසා ගෞතමීගේ දුක නෙවුණු පටාචාරගේ දුක නෙවුණු ආකාරය ඒ ආකාරයට අපේ ජීවිතේ දුක නිවා ගන්න පුළුවන් ක්‍රමවේදය තියෙනවා මෙන්න මේ භාවනාමය පුණ්‍ය කිරී වස්තු කියන මාතෘකාව ඇතුලේ. ඒ භාවනාමය පුණ්‍ය කිරී වස්තු කියලා කියන්නේ මොකේදද? ඒ භාවනාව පුණ්‍ය කිරී වස්තු ප්‍රධාන ආකාරයකින් කොටස් දෙකකට බෙදෙනවා. කොටස් දෙකකට බෙදෙනවා. සමත භාවනා, විදර්ශනා භාවනා කියලා. සමත කියලා කියන්නේ සිත එක්තැන් කරන සිත තැන්පත් කරන භාවනා ක්‍රමය. දැන් අපි එක තැනක ඉඳගෙන ඉන්නකොට බලන්න අපේ සිත පැත්තට යොමු වෙලා හිතේ 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 කතා කරන බවක් තියෙනවා නේද? අපි කැමතිත් නෑ උපදිනවට. නමුත් අපි අකමැති වුණත් උපදින ආරමුණු තියනවා නේද? අපි කැමති නැති වුණත් අපේ බඩ කුහු පුච්චමින් අකමැති විදිහට උපදින සිතුවිලි තියනවා නේද? මේ වගේ ඔන්න ඔය පැතිකඩ සම්පූර්ණම නතර කරනව නවත්වන සමත භාවනාවේ. ඒකෙන්ද මරණයෙන් පස්සේ නෙමෙයි ඒ වගේ විතර්ක ඉපදিলা සිතුවිලි ඉපදিলা ජීවිතේ දුක වේසක් 10ක් එන්න ටික නතර කරගන්න වැඩ පිළිවෙල ක්‍රමවේදයක් තමයි සමත භාවනාව කියන්නේ. තිමුතුනි අද අපි බුදුහාමුදුරුවෝ මේ ගතගෙන ජීවිතේ මේ විසිරුණු කම එක්ක අපේ ජීවිතයට ඇති වෙලා තියෙන දුක නිවා ගන්න ක්‍රමවේද ටිකක් පනවල තියෙද්දි අපි ඒක කරන්නේ නැතුව සිද්ධිවිලි වලින් පිච්චි පිච්චි දුක් විඳිනවා නම් ඒකට මඟ කිව්ව බුදුහාමුදුරන්වත් ඒ මාර්ගීව දෝෂයක් නෙමෙයි, ඒ ධර්මයේ අහල ඒ මාර්ගී නොයන උපෙත් මගේ දෝෂේ. අපි දුක් විඳින්නේ අපේ දෝෂ නිසා. ඔගලන්ට පුළුවන් ටික 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 හරි චිත්ත භාවනාව කුරු පුරුදු කළා ජීවිතයක දැවෙන පිච්චෙන අරමුණු නූපදවලා යම් මට්ටමක ජීවිතේ සාරණයක් කරගෙන දෙන්න. යම්මච්චකසන්නේ සැලකියුම යුතු මට්ටමක සාහනයක් අරගෙන දෙන්න පුළුවන්. ඒක කරන්න ඇස් දෙක වහගෙන ඉඳගෙන ඉන්න ඕනේ නැහැ. ඔගොල්ලෝ ගෙදර ඉන්නකොට උයනවා. පොල් ගන්නවා කියන්නේ පොල් ගන්නකොට මම පොල් ගන්නවා කියන්නේ හිත හිතද පොල් ගන්නෙ? රටේ ලෝකෙ නැති කියලා මොනවා හරි හිත හිත නේද පොල් ගන්නෙ? සමහර විටක මෙතන පොල් ගෑවට පිටරටක ඉන්න දරුවෙක් නැත්තම් තමන් ස්කූල් ගිය කාලේ ඔය මොනවා හරි කියලා මක් හිත හිත කරන්නේ. නමුත් ඔයගලන්ට පුළුවන් නම් ඒ වෙලාවෙදි ගොඩක් බැිනම් උදේ ආරම්භක දවස පුරාවටම හිත ඇතුලේ මොමුණ මොමුණ ඉන්න එක කුසල නිමිත්තක් පුරු කරනවා. හිත අහකට ගිය දෙන්නේ ආපහු ගන්නනේ මට අවශ්‍ය නැහැ මට මේ අවුරුදු 50ක 60ක මේ ජීවිතය ඇත්ත නොවේවා. තමන් තමන්ටම අවවාද කරගන්නවා. මට පෙර ජීවිතයක් තිබුණා නම් පෙර ජීවිතේ අම්මා තාත්තා දුව දරුවෝ ඥාති හිතයිසින් හිටියා නම් ගෙවල් දුරවල් යාන වාහන තිබුණා නම් අද මට ඒ මුකුත් දන්නේ නැහැ. මුකුත් නැහැ. අනේ මම මෙච්චර ඇත්තයි කියලා මේ සිත් පහර කර කර දරුවෝ ගැන හිතුවට, රස්සාවල් ගැන හිතුවට, ගෙදර ගැන හිතුවට මේවල් ගැන මෙච්චර සිත් උපද්ද උපද්ද වෙහෙසෙනවා කායිකව මානසිකව. අනේ මම තව වුරුදු 50ක ඕන ජීවිතේ 50කින් මැරිලා මේ විඥානේ එහා පැත්තට ගියොත් මේ ජීවිතේ මට හේනයක් නේද? මේ ජීවිතේ නෑද විදාට මට නෑ නෙවෙයි. මේ සම්පත්‍ති මට සම්පත්‍ති නෙවෙයි. මේ පැත්ත මම නොදන්නාම ශේත්‍රයක් වෙනවා නේද? අනේ අවුරුදු 50ක 60ක ජීවිතේ මට ඇත්ත නොවේවා. මේ ටික විතරක් නෙමෙයි ඇත්ත. තමන් තමන් අවවාද කරගන්න. කරගෙන ඒ නිසා ඔබ හැම වෙලාවෙම මේ මනුස්ස ජීවිතයේ ලැබුණු වෙලාවේ අවුරුදු 50ක 60ක පමණක් ඇත්තට සීමා වෙලා සිටුවේ උපද්ද උපද්ද ඉන්න තරම් මෝඩ වෙන්න එපා. බුදුහාමුදුරු හම්බ වෙච්ච වෙලාවේ බුදුහාමුදුරුට සාසනය වැඩක් ගන්න සිත් උපද්දපන්. ඔබ පොලිටිකල් ගහපන් කුසල නිමිත්තක, හාල් ටික ගහපන් කුසල නිමිත්තක ඉඳගෙන වරන් පින්න ටික ඕදපන් හිත රැකගෙන. අන්නේ අපච්චි අපි අතු හදා ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ මහරහතන් වහන්සේ ලෝකෙ හිටියා නම් හිස් පුරුෂයා මෝග පුරුෂයා කියලා බැනලා හරි අපිව යහපතට දායි. අතේ හොඳු උත්තමය නැහැ. අපිව බේරගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. අපේ දුක කවුද නිවන්නේ? කවද්ද නිවෙන්නේ? අපි තවත් දුරටත් මේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන සසර යා යුතුද? යනවද? ඉතින් ඔබට සසර හොඳයි නම්, ජරා මරණ දුක හොඳයි නම්, දරුවෝ මරුණාම විලාප දෙන දුක හොඳයි නම්, අම්මා තාත්තා මරුණාම විලාප දෙන දුක හොඳයි නම් ඔබ කිසි ප්‍රයෝගයක් කරන්න ඕනේ නැහැ. ඔබේ ජීවිතේ ජීවිතේ. ඉතින් ඒ දුක එපා නම්, ඒ දුක ඔබට අප්‍රියයි නම්, ඒ දුකෙන් ඔබට මිදෙන්න අවශ්‍ය නම් ඔබට ටිකක් ටිකක් හරි උත්සාහවත් වෙන්න වෙනවා. ඉතින් ඒ බව මොනින් සලකලා ඔබට පුළුවන් පොල් ගන්නකොට සියලු සත්‍ය නිරුක්තිත්වා නිරෝගීත්වා සුපත්ත ගොඩක් වෙන ඔය ටික හිතන්නේ ඈ මොනවා සියලු සත්‍ය නිරුක්තිත්වා නිරෝගීත්වා සුපත්ත ඕක හිතන්න හිතනකොටම පරම පුරුද්දකට තව කව හරි මතක් කරලා ඔන්න කතාව කැදලා ගන්න ඇතුලේ එතකොට තමයි සීවත නැහැ මට ඒක අවශ්‍ය නැහැ ආපෝ ආපුසන මෙතන ගන්න ගොඩක් හිතන්න බැතෙන් සියලු සත්‍ය නිරුක්තිත්වා නිරෝගීත්වා සුපත්ත මොකද දැන් එහෙම හිතෙන් පොල් ගන්න බැයිද මොකද ඒ වගේ උසම විතරකයක් හිතන අතන පොල් ගාය හිරවෙලා තියෙනවා නේද? අපිට උවමනාව නැතිකම තියෙන ඇත්තටම අපිව යහපතට දාගන්න අපි උත්සාහවත් වෙන්නේ නැහැ. අපිව දුකින් මුදවන්න බුදුහාමුදුරන් තිබුණු උවමනාව ඔබවත් මාවත් මේ සසරෙන් ගලවලා නිවන් දක්වන්න බුදුහාමුදුරන්ට තිබුණු උවමනාව අපිට අපිව ගලව ගන්න එක දසමයක් තිබුණා නම් අපි නිවන් දැක්කා. ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති, අපි දන්නේ නැතුව ඇති, අපිව නිවන් දක්වන්න දෙක මෙතර කරන බුදුරජාණන් වහන්සේ ඉච්ඡා දුමාවක් තිබුණා. ඒ අවාසනාවකට අපේ ජීවිතේ ගැන අපිට වුණා වැඩිලා නැහැ. ඉතින් අනන්ත සංසාර දිත අපි ආවේ හේඳ අද දවසේ තියෝ ඒ වුණාව අපි ඇති කරගත යුතුමයි. එහෙම නැතිනම් අපිව මේ දුකෙන් මුදවල දෙන්න කිසි කෙනෙක් එන්නේ නැහැ. මේ බණ ටික අහනකොට ඕගලන්ට ඇත්තයි කියලා හිතේ. නමුත් අපි බොහෝ වෙලාවට කරන්නේ වීදුරු පොදුවක් පොදුක්කේ තියනවා කියලා අතට ගන්න නැතුව නැගිටිනවා වගේ වැඩ. අතට ගන්න නැතුව උඩුක්කේ තියාගෙන නැගිටිනකොට එතනම වැටලා තියෙනවා. බණ අහලා නමුත් ඒක හිතට අරගෙන යන්නේ නැහැ අපි. එතනින් මහල නතර කරන නමුත් ඕගලම ජීවිතේ යහපත කැමතිම මේක නවත්තන්න කියලා ගෙදර ඉඳන් තනි තනියම අඬගෙන කන්ටුන්නේ මම භවනා කර කර ඉන්න කෙනෙක් කියලා. අහිංසක ගුණ ධර්මයක් පොදු පොදු කරන්නේ සත්පුරුෂ ප්‍රතිපදාවක් තමන් තුළ හුරු කරගන්නේ සත් ධර්මයේ නැමැති කල්යාණ මිත්‍රේ අහිංසකෝ අභ්‍යන්තරේ හදාගන්න හැම වෙලාවෙම කොල් ටික ගන්නකොට සීල සත්‍ය නිදුක් වේවා නිරෝධ සුපත් වේවා වෙන විතරකෙකට නෑ මට ඒක අවශ්‍ය නෑ ඉතාමතරම් ගන්නවා වරක් පුනන් ටික හොදනකොට හාව ගන්නකොට ලෝම විදිය සුද්ධ කරනකොට ගියේ අතුකානකොට මුදුල අතුකානකොට වෙච්ච ටික හොදනකොට උගල නිවන් දකින්න අමුතු එකක් ඕනේ ජීවත් වෙන ශේත්‍රයේ තුලම නිවන් දකින්න පුළුවන් වැඩ පිළිවෙලක් ඉතමන කියලා දුන්නා. එහෙම නැතිනම් මේ කයේ අසුබ සුභාවේ බලබල ආයේ ආදීනෝ සුභාවේ බලබල වැඩ කටයුතු කරන්න. නැත්නම් බුදුහාමුදුරගේ නවහරහති බුදු ගුණ සිහිපත් කර කර වැඩ කරන්න. එහෙම නැතිනම් මරණසතිය මරණ ස්වභාවයේ හැම වෙලාවෙම එක එක විදිහට සිහිපත් කර කර කුමන හෝ කුසල ධර්මයක් අභ්‍යන්තරයේ සන්තානේ තියාගෙන වැඩ කටයුතු කරන්න ඕනේ. වෙනද වගේ බාහිර රූප ශබ්ද පැත්තට පැනලා කියලන් හොල්ලෝ කියලන් තරුමරමර ඉන්න මනසකින් කටයුතු කරන්න හුරු වෙන්න එපා. ඒ මනස අපිට මොකක් කරන්නද? අපි මේ අවුරුදු 50ක 60ක තියෙන චිත්‍ර රාමු ටික විතරක් ඇත්ත කරගෙන සිතුවිලි හිත ජීවත් වෙලා ඉඳලා මේ වටිනා අවස්ථාව අතහැරගෙනම මැරෙන්නයි අපිට වෙන්නේ. ඉතින් ඒ නිසා මතක් කරනවා මෙන්න මේ විදිහට කළොත් වැඩි දවස් තෝන්නේ කෙනෙක් එක සති දෙක තුන මාසයක් කළා පෙරපසු මනස බලන්න වැඩකට උත්කරනකොට පෙර මාසයක් කළා පෙරපසු මනස බලන්න මේත වාසිකෙදි ඉස්සෙල්ලා මගේ සිතේ තිබුණු කුපිතකම කම්මැලිකම තරහ යන ගතිය නුරුස්සනකම සිතුවිලි අකමැති අමනාප සිතුවිලි උපදිනකම බඩපොපු කුච්චගෙන දැවිල්ලගෙන තවමින් එන විතර්ක මූපදිනකම තමන්ටම දකින්න පුළුවන්. උන් භාවනාවේ පුණ්‍ය කිරිය වස්තු තුළින් එක පැත්තක් හදලා දෙනවා මෙන්න මේ ජීවිතේම තමන්ට විතර්කගත ස්වභාවයෙන් දැවිලා පිච්චෙන එක නතර වෙනවා. ඊට පස්සේ විදර්ශනාව කියලා කියන්නේ ඒකෙන් නිස්සාර ප්‍රඥාව හුරු කරලා දෙනවා. ඒ නිස්සාර ප්‍රඥාව මේ ජීවිතේ හුරු කළොත් නිවන් දක්නතා මොන්නතරම් සම්පත්තියක් ලැබුණා දේහ ලක්ෂණයක් ලැබුණා ඒවා යාට ගන්නක් නැහැ. ඒවැ ඇලෙන්නේ නැති තරම් ඒවැ නිසරු බව දකින්න ඒ මොන ශක්තිමත්මයි බලවත්මයි. අනේ නිස්සරණ මනස තමයි තාපතේ අපි විදර්ශනා කියලා කියන්නේ. විදර්ශනා කියලා කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න. මොකේද කොහෙද විදර්ශනා කියලා කියන්නේ ඇත්ත ඇති හැටි දකිනවා. අපි මොකේද ඇත්ත ඇති හැටි දකින්නේ කොහෙද? අපේම ජීවිතේ. අපේම ජීවිතය ඇත්ත ඇති හැටි දකිනවා. මේ අපේ ජීවිතේ මම කියන හැඟීම කේන්ද්‍ර කරගෙනයි මේ හැම සංයෝජනයක්ම තියෙන්නේ. මගේ ජීවිතයේ දුකක් නැතුව පැවැත්වීම සඳහා මට උපකාර පිණිස තමයි මගේ දරුවෝ, මගේ ස්වාමි පුරුෂයෝ, මගේ බිරිඳ, මගේ දෙමව්පියෝ කියලා මේ වටපිටාවක් කියන්නේ. මොකද මේ අය රාසියක් හදාගන්නේ මට කරදරයක් වෙච්ච දවසට උදව් කරයි, මාව බලා ගනි, මාව රැකගනි, මට උදව් කරයි, උපකාර කරයි කියන තැනකින් තමයි මේ අනිත් ඔක්කොම ටික අපි හදාගෙන තියෙන්නේ. එහෙම නැත්නම් මට පාවි මේ දේවල් නැති හින්දා, මට තනිකම මේ අය නැති හින්දා, මගේ තනිකම නැති වෙන්න, මගේ පාළුව නැති වෙන්න, මගේ දුක නැති වෙන්න තමයි මේ ඔක්කොම තියෙන්නේ. ධර්මයක් එහෙම හදාගත්තේ නැත්නම් මොකද වෙන්නේ? මට පාළුව, මට තනිකම. එතකොට මගේ පාළුව, මගේ තනිකම නසා ගන්නයි ඒකත් හදාගන්නේ. එතෙන් ආදරේ කුමක් හින්දාද? ඒ වස්තුව තියෙනකොට මට පාළුව නැති වෙනවා. එතකොට කාට ආදරේද මේ කරලා තියෙන්නේ? තමන්ට ආදරේ. ධර්මයක් හිටියේ නැත්නම් කාටද පාළුව? මට. මගේ පාළුව යන්න නම් මොකද කරන්න ඕනේ? ධර්මයක් හදාගන්න. එතකොට ඒ හදාගත්ත මගේ පාළුව යන්න මේ දරුව හදාගන්න. එතකොට දැන් වැඩිපුර ආදරේ දෙන හැද කාටද? මට. ඊටපස්සේ ඒ දරුවා ලෙඩමොත් කාටද දුක? මට. එහෙනම් මට දුක නොවෙන්න නම් මොකද කරන්න ඕනේ? දරුවාට ලෙඩ නොවෙන්න බලා ගන්න. දරුවා මරන කාටද දුක? මට. මට දුක නොවෙන්න නම් දරුවා අත්‍යන්ත උපස්ථාන කරන වාරයක් ගන්න දකින්න ඔබ ඔබට කොච්චර ආදරේද කියන එක. තණ්හාව දකින්න ඔබ. තනියම ගෙදර ඉන්නකොට පාවලුවේ කාන් සීතන්නේ තමයි. ඒ හින්දා මට පාවලුව යන්න තමයි චිත්‍රපටයක් බලන්න තමයි රූපවාහිනිය තියෙන්නේ. මේ රූපවාහිනිය තියෙන්නේ මොකේදද? මට පාවලුව තනිකම නැහැ නේද? හරි. ඊට පස්සේ මේ රූපවාහිනිය කැපුණොත් බිඳුණොත් දුක වෙන්නේ කාටද? මට. ඉතින් ඒ හින්දා ඒකත් රැකගන්න. ඔය වගේ ඔබට ඔබ වටේ තියෙන මේ හැම වස්තුවක්ම තියෙන්නේ ඔබව කේන්ද්‍ර කරගෙන. ඔය තියෙන වස්තුවක් වස්තුවක් ගානේ ඔබ ඔබටයි ආදරේ. ඔය ඔබට ඔබ කොච්චර ආදරේද කියන එකෙන් පේනවා මේ බාහිර වස්තුවට තියෙන තණ්හාව. මේ බාහිර වස්තුව මේ විදිහට ඔබ සැපසුරුවම් කරන්න හදන එකෙන් සමහර විට ඒක ඔබට පේන්නේ නැතුව ඇති. ඔබට හිතෙන ඇත්තට මම මේ ළමයටයි හරි ආදරේ කියලා. මම මේ ගෙදෙට්ටයි හරි ආදරේ කියලා. ඈ මේ කෙනාටයි හරි ආදරේ කියලා. නමුත් බාහිර වස්තුවක් වෙනුවට මේ කියන මේ තණ්හාව කේන්ද්‍ර වෙලා තියෙන වක්‍රාකාරව කැරකලා හිටල තමයි. ඔය අම්මල එහෙම අපි මරුණාම අඬ නැති පොඩ්ඩක් නිකන් බලාගෙන ඉන්නකො. සම්පූර්ණ තියෙන දුක දුනාව කියන්නේ Taman ගැන නෙමෙයිද කියලා. අනේ මගේ රත්තරන් අම්මා, මගේ අම්මා ඉන්නකොට මට කන්න දුන්නා, මට බොන්න දුන්නා, මගේ අඳුරට හේතුව මාව ඉස්කෝලේ ගියා යවුවා. අනේ මගේ රත්තරන් අම්මා දැන් මට කවුද සලකන්නේ කියලා නෙමෙයි දන්නේ. ඒතකොට දැන් අඬන්නේ අම්ම වෙනුවෙන්ද තමට පිට පාඩු වෙනින්ද කියලා බලන්න. හොඳට මේ ලෝකේ හැමදැනකම තියෙන්නේ කෙනා කෙනාට ඇස් වහලා තිබුණට ආත්මාර්ථිකාමකම තණ්හාව. මේ තණ්හාවට කේන්ද්‍ර වෙලා තියෙන්නේ මම කියන එක. මාව වුණා තියෙන්නේ. ඔබ මේ සවිඥානික කයි මම කියන හැඟීම කියන තැන මම කියන හැඟීමට ලක් වෙලා තියෙන වස්තුව. ඒ වස්තුව අල්ලගෙන මම කියන හැඟීම පවතින ආකාරය දෙක හොඳට අවුස්සල හරලා බලන්න. මමම 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 කිය කියා ඔහේ යන්නාරින් නැතුව එහෙම බැලුවොත් මේ තණ්හාවට කේන්ද්‍ර වෙලා තියෙන භූමිය ඔබට පාද ගන්න පුළුවන්. පෑදුනොත් ඒ කාන්තේ මේ තණ්හාව කියන භූමිකාව රඟපාන්නේ මෙන්න මේ රාම ඇතුලේ. මෙන්න මේක ගලවලා අයින් කරන්න පුළුවන් කියලා එක තැනයි ඔබට අයින් කරන්න වෙන්නේ. මේ මම කියන කොටුව කේන්ද්‍රය අයින් කළොත් මේ සියලු වස්තු එක තැනකින් බැඳී බයින් යනවා. එයාට මේ කිසි වස්තුවක් අවශ්‍ය නැහැ රකින්න. මොකද මට දුක් පිණිස, මට සැප පිණිස කියන දර්ශන හැකියාව විතර වෙන්නේ නැති නිසා. ඒ නිසා විදර්ශනාවට ලක් වෙන්නේ කෙලින්ම ඉලක්ක වෙන්නේ මොකද්ද? මෙන්න මේ තණ්හාවට මුල් වෙච්ච මම. එතකොට අද අපි කාම භූමිය හැමෝම මම කියන මේ රූපෙට ගන්න. මේ රූපമിതിයේ සැබෑම ස්වභාවය අපි පොඩ්ඩක් හොයලා ගවේෂණය කරලා බලමු. ඉමමේව කායං යථා තිතං යථා පනිහිතං දහස්සෝ පච්ච විකති. මේ කයේ සැබෑම ස්වභාවය ඉනමේව කායන් යතහ තිතන් යතහ පනේත යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති හැකි නොවනින් මෙනෙහිකට යුතුය. අපි ගත්ත පොළොවේ තියෙන කළු ගලක් පස් ටිකක් ගඩොල් කැටයක් ගත්තෝ. ඒ ගඩොල් කැටේ තමන්ගේ ජීවිතය කියලා දැක්කොත් හරිද? එහෙම නැත්නම් ඒ කළු ගල තමන්ගේ ආත්මයයි කියලා දැක්කොත් හරිද? එහෙම නැත්නම් ගඩොල් කැටේ කළු ගල මැටි ටික මම කියලා දැක්කොත් හරිද? එහෙම දකින්න සුදුසුද? දකින්න සුදුසු නෑ නේද? දකින්න ගන්නවා තියා ගන්න සුදුසුත් නෑ. ඒ වගේ ඕගොල්ලෝ ගන්නවාද ඒ බාහිර ගඩොල් කැටයක් මැටි ටිකක් කළු ගලක් හැදිලා තියෙන්නේ පඨවි කියන තද ස්වභාවයක් ධර්මතාවයක් ගන්න ස්වභාවයක් මුල් කාරණාව කරගෙන පොළොව පඨවි ඒ පඨවි ගතියමයි ඒ පඨවි ලක්ෂණයමයි සත්ත්ව පුද්ගල නොවන ඒ පඨවි ස්වභාවයමයි මේ අපි කෙනා කෙනා අද මම මම කියාගෙන ඉන්න කයේ තියෙන හෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇටමිලි කියලා කියන්නේ ඒ පඨවි ස්වභාවයමයි. පොළවේ තියෙන පඨවි ධාතුව ආපෝ ධාතුව උදව් කරගෙන තමයි ගොයම් ගහක් අඹ ගහක් හැදෙන්නේ. ඊට පස්සේ ඒ බක් කෑවහම පාන් කෑවහම ඒකෙන් පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු රූප කලාප වලින් තමයි මේ කෙස්ලොම් නියදත් කියන ටික හැදෙන්නේ. මේ ශරීරයේ තියෙන කෙස් ටිකක් කපල අපැත්තකට දැම්මොත් පැත්තකට දාලා තියෙන කෙස් ටික මම කියලා හිතනවද? නෑ. එතකොට හිතෙන්නේ පෙනෙන්නේ කොහොමද? කෙස් කියලා විතරයි නේ. දැනුත් මේ ශරීරේ තියෙන්නේ මම නොවන කෙස්. හැබැයි මගේ උළුකේ වලට වඩා නෑ කෙස්. එතකොට මම නොවන කෙස්. රෝම කූප ටික ගලවලා පැත්තකට දැම්මොත් මම කියලා තේනවද? දැනුත් මේ ශරීරයේ තියෙන මම නොවන රෝම කූපමයි. නියපොතු ටිකක් ගලවන පැත්තකින් දැම්ම නිය කියලා දෙනවා කෙනා තේන්නේ. දැනුත් මේ ශරීරයේ තියෙන කෙනෙක්ගේ නොවන නියපොතුමයි. ඔය වගේ කොටස් 20ක් තියෙනවා තව ස්වභාවයේ එක පාටක. කෙනෙක්ගේ බුද්ධිලෙක්ගේ නොවන කොටස් 20ක් තමයි මේ රූපේ දැනුත් තියෙන්නේ. ඊට පස්සේ ලින්දක වැවක පොකුණක තියෙන වතුර ටිකක් ගත්තෝ. මේ වතුර මම කිව්වොත් හරිද? වතුර මගේ කිව්වොත් හරිද? වතුර මගේ ආත්මයයි කියලා දැක්කොත් හරිද? වතුර කියලා කියලා සත්‍යයක් හෝ පුද්ගලයෙක්ද? නැහැ. ඒ වතුර නැත්තම් ඒ ආපෝ ස්වභාවයමයි මේ ශරීරයේ තියෙන පිත සෙම සරව ලේ දහදිය කියන මේ කොටස. සෙම ටිකක් බිම තිබ්බොත් මේ මම කියලා හිතනවද? එතකොට ලේ ටිකක් බිම තිබුණොත් මේ මම මගේ ආත්මය කියලා හිතනවද? මුත්‍රා ටිකක් තිබුණොත් මේ මම කියලා හිතනවද? දැනුත් මේ ශරීරයේ තියෙන මම නොවන මේ කොටස්මයි. එතකොට බාහිර කිනේ ගොඩකින් සූර්ය රශ්මියෙන් හමන උෂ්ණයක් තියෙනවා. මේ ශරීරයේ තියෙන උෂ්ණයක් තියෙනවා සමානයි. බාහිර කස්වල පොළොවෙන් හමන සුලකක් තියෙනවා. මේ ශරීරයේ අතපය හකුලවන්න දිගාරෙන්න ඒ වගේම මල මුත්‍ර දහර කරන්න ඉන්ද්‍රියයන් වාපෞලම කරන වායු ධාතුවක් තියෙනවා සමානයි. මේ රූප මිත්‍යී යථාර්ථය තමයි පඨ ව්‍යාපෝ තේජෝ වායය. හැබැයි මේ විදියට හැදිලා තියෙන්නේ ඇයි? බීජ නිසා. අඹ ගහක් ගන්න අඹ ගහ කියන තැන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවේ රූපකලාප. ඒ විදිහට හඳුනියයි අඹ ඇටේ නිසා. හැම වෙලාවෙම පොළවේ තියෙන සතර මහා ධාතුව ඒ ආකාරයට රාශි කරන්නේ රාශි කිරීමේ හැකියාව තියෙන්නේ ඒ වස්තුව හදන බීජය තුළ. තල් ඇටයක් හරි පොල් ගෙඩියක් හරි ගත්තොත් ඒ බීජ තියෙන ගතියට සතර මහා ධාතු රාශි වලක් තියෙන අතු විදි බෙදෙන්නේ නැති. අබතහ කියනකොට ඒ බීජ ගතියට අතු විදි බෙදිලා සතර මහා ධාතු අවකාශ ධාතු රාශි වල තියෙනවා. ඒ වගේ එතකොට අඹකහ හේතු ප්‍රත්‍යය. හේතුව අඹ ඇටේ ප්‍රත්‍ය සතර මහා ධාතු නැත්තම් පොළවේ තියෙන ඌජාසාරය. පොල් ගෙඩිය තල් ඇටේ හේතු. පොළවේ තියෙන ඌජාසාරය ප්‍රත්‍ය. හොඳට බලන්න මේ ප්‍රත්‍යයේ ස්වභාවය. පොළවේ තියෙන පස් දිය ගිනිසුලන් හතරේ තිබුණේ නැහැ. තල් ගහක් මෙහෙම හදනවා, පොල් ගහක් මෙහෙම හදනවා, අඹ ගහක් මෙහෙම හදනවා කියලා. මේ විදිහේ ගස් හදනවා කියන හැකියාව තිබුණේ ඒ ගස් වලට ආවේණික වෙච්ච බීජ. බීජෙට විතරක් ගහක් හදන්න පුළුවන්ද පොළවේ තියෙන පස් දිය ගිනිසුලන් හතර නැත්තම්? පස් දින ගිනිසුලන් හතරට එක එක හැදියේද බෙදී හිටින්න පුළුවන්ද බීජ නැත්තම්? එතකොට බීජයක් හැදෙන්න දෙපත්ත කෝරලා තියෙනවානේ. මොකක්ද බීජකුත් බීජය ප්‍රත්‍ය වෙන පස් දින ගිනිසුලන් හතර. බීජය කියලා හේතුව කියලා සතර මහා ධාතු දෙකන ප්‍රත්‍ය කියලා. අඹ ගහ කියනකොට හේතු ප්‍රත්‍යයයි. අඹ ඇටේ හේතුව පටිවිපෝතේ ජීවයේ සතර මහා ධාතු ප්‍රත්‍ය හේතු ප්‍රත්‍යයයි. තල් ගහ හේතු ප්‍රත්‍යයයි. පොල් ගහ හේතු ප්‍රත්‍යයයි. කවුරු රහුව හේතු මොකද ප්‍රත්‍ය මොකද කියලා කියන්න පුළුවන්ද? පොල් ගහට හේතු මොකද ප්‍රත්‍ය මොකද? පොල් ගෙඩිය හේතු. පස් දිය ගිනිසුලන් හතර ප්‍රත්‍යයයි. බලන්න පස් දිය ගිනිසුලන් හතර හැම එකකටම සමාන උදව් කරනවා නේ. ඒ වගේ මේ සතර මහා ධාතු රූප වෙන්නේ එකම වත්පාංගව මුහැට කාල කොහොමද ස්ත්‍රීන් හැදුනේ, කොහොමද පුරුෂයෝ හැදුනේ? බත් ස්ත්‍රී බත් පුරුෂ බත් ස්ත්‍රී පාංගයලි පුරුෂ පාංගයලි කියලා හිතේවාද? මේ විදිහට රූපය හදන්න ඕනේ කම ට කියනවා විඥානීය බීජය කියලා. පෙර අවිද්‍යාව නැමැති අවිද්‍යා සංඛාරය නැමැති කර්ම විඥානය තමයි මේකට හේතුව. ඒ හේතුව ඒ බීජයට අනුව කනගුණ ආහාරයේ තමයි ප්‍රත්‍ය සතර මහා ධාතු. මේ කය හේතු ප්‍රත්‍යයයි. තව තල් ගහ පොල් ගහ අඹ ගහ හැදෙන වගේ තමයි. බීජය කියන එක ඒ බීජය තුල තමයි අතුමිත මේ විදිහට ගිහිල්ලා මේ විදිහට හදන්න ඕනේ කියලා ගම තියන්නේ බීජකත්. ලෝකය පුරුෂයෙක් කියලා හිතන විදිහට මේ රූපമിതി හදන්න ඕනේ කියන කම ගතිය තියෙන්නේ හිතපැත්තේ, කර්මපැත්තේ බීජය. කර්මය තමයි හේතුව. කබලික ආහාරය තමයි ප්‍රත්‍යය. කර්මය නැමැති හේතුවත් ආහාර නැමැති ප්‍රත්‍යයත් කියන දෙකම එකතු කරගෙන තමයි අවකාශ ධාතුව තුළ මේ සතර මහා ධාතු රූපമിതി පැනනවා. අඹයටේ නැමති හේතුව සතර මහා ධාතු නැත්නම් ආහාරය නැමති ප්‍රත්‍ය දෙක එකතු කරගෙන හේතු ප්‍රත්‍යයෙන් අවකාශ ධාතුව අවකාශ ධාතු තුළ සතර මහා ධාතු රූපයේ මේ විදිහට රාශි වෙලා තියෙන එකට අපි අඹ ගහ කියන ප්‍රත්‍යත්තේ යනවා. කර්මය නැමති හේතුව හේතු කරගෙන ආහාරය නැමති ධර්මය ප්‍රත්‍ය කරගෙන අවකාශ ධාතු තුල රාශි වෙලා තියෙන හේතු ප්‍රත්‍යයෙන් රාශි වෙච්ච මේ රූප මිටිය කය යන ගණයට යනවා. මේ කය හොඳට බලන්න,
කර්ම විඥානයක් නැතිනම් සතර මහා ධාතුවට විතරක් පුළුවන් ද ස්ත්‍රී භවක් ඇති කරන්න හෝ පුරුෂ භවක් ඇති කරන්න හෝ මනුෂ්‍ය භවක් ඇති කරන්න හෝ තිරිසන් භවක් ඇති කරන්න පුළුවන්ද? හරකේ බල්ලේ කුරේ කුසේ ගතු තේ සතර මහා ධාතු තමයි නේද? මනුෂ්‍යයන් විතරක් නෙමෙයි. හොඳයි, සතර මහා ධාතු නොතිබුණා නම් හේතු විතර පුළුවන් ජීවිතයක් රූපයක් හදන්න? අප ඇටේ විතර පුළුවන්ද ගහක් හදන්න? පොළේ පස් නැත්තම්? එහෙනම් කර්ම විඥාණයට පුළුවන්ද සතර මහා ධාතුගේ ආභාෂය නොලබා, උපකාරය නොලබා, ප්‍රත්‍ය නොලබා මේ වගේ ජීවිතයක් හදන්න? එහෙනම් හැබැයි ඒකෙත් තියෙනවා විඥානයේ තියෙන කර්ම ජගතිය නැත්තම් කර්ම විඥානයේ කිව්වේ හේතුව. හේතුවේ හැටියට මිනිස්සෙත් මිනිස්සෙක් වෙච්ච එකෙත් ස්ත්‍රියක් හැටියට පුරුෂයෙක් හැටියට නැත්තම් බල්ලෙක් තිරිසනෙක්ද තිරිසනෙක් වුණත් ආශ්‍රයෙක්ද හරකෙක්ද බල්ලෙක්ද පුරුෂෙක්ද කියලා ඒකෙත් දෙදෙනා ගැති. ඒ ගැති ටික ඔක්කොම තියෙන්නේ මොන පැත්තේද? ප්‍රත්‍යද හේතුවේද?
හේතුවේ.
ප්‍රත්‍ය කියන එක කාටද? බල්ලටත් බක් ගැහෙන. එතන ප්‍රවත්මට රූපෙට බක්. පුරුෂයෙකුටත් බක්. මනුෂ්‍යයෙකුට ස්ත්‍රියක් කියන දඩත් බක්. පුරුෂයෙක් කියන දඩත් බක්. ප්‍රත්‍ය කාට සාධාරණයි. හැබැයි හේතුව හැමෝටම සාධාරණ වෙන්නේ නැහැ. ඒ වර්ගෙට ඒ වර්ගෙ. පොල් කියන හේතුවෙන් හැදෙන පොල් මිසක තල්ව තබවත් හැදෙනවද? තල් කියන හේතුවෙන් හැදෙන තල් මිසක පොල්ව තබවත් හැදෙනවද? අඹ කියන හේතුවට හැදෙන්නේ අඹ මිසක පොල්ව තල්වත් හැදෙන්නේ නැහැ. හැබැයි ප්‍රත්‍ය හැම වෙලාවෙම කාට සාධාරණ. ඒ වගේ මනුෂ්‍ය කියන හේතුවේ විඥානයේ මනුෂ්‍යයෙක් මිසක ආයි තිරසනෙක් හැදෙන්නේ නැහැ. ඒ මනුෂ්‍යයෙක් කියන හේතුව තුළ හැදෙන මනුෂ්‍යයෙක්. එතකොට මම එකින් ගත්තේ මේ කය හේතු ප්‍රත්‍යයයි. අවකාශ ධාතු තුල පැන නැගලා තියෙන. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත මේ කය ගත්තාම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ප්‍රත්‍ය වෙලා කර්ම විඥානේ හේතු වෙනවා. නාමකයයි රූපකයයි කියලා නාම රූපයි කියලා අපි කියන තැන හේතු ප්‍රත්‍ය පැනනක රූපයක් වෙනවා. ওই රූපේ ගත්තාම හේතු ප්‍රත්‍යෙන් හටගත්ත හටගන්න අඹ පැලේටත් අංකුර අවස්ථාවක් තිබුණා නේද? ඒකද පැලෑටි අවස්ථාවක් තිබුණා. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ඒ අඹ ගහට ළම කාලයක් තිබුණා. තරුණ කාලයක් තිබුණා. ඒකට තල තැන් වයසක් තියෙනවා. ඒ ගහක් වුණා දිරනවද නැද්ද? ඒ අඹ ගහකටම ලෙඩ හැදෙන්න බැයිද? අඹ ගහකුණ මැරෙන්නේ නැද්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත මේ වස්තුවට හේතුව සහ ප්‍රත්‍ය කියන ධර්මතා දෙකකින් හටගත්ත නිසා මේ අඹ ගහට කියනවා ඉපදීම ස්වභාව කොට ඇති වස්තුව, ජාතිය ස්වභාව කොට ඇති වස්තුව. මේ අඹ ගහට ලෙඩ රෝග හැදෙන්න පුළුවන් නිසා ව්‍යාධිය ස්වභාව කොට ඇති වස්තුව. මේකත් ක්‍රමක්‍රමයෙන් දිරල යන නිසා ජරාව ස්වභාව කොට ඇති වස්තුව. මේ හේතුව හෝ මේ ප්‍රත්‍ය හෝ හේතු ප්‍රත්‍ය දෙකම හෝ නැති වුණොත් මේ ගහ නැති වෙනවා. මේ ගහේ හේතුයේ අනුග්‍රහය හෝ නැති වුණොත්, ප්‍රත්‍ය අනුග්‍රහය හෝ නැති වුණොත්, හේතු ප්‍රත්‍ය දෙකේම අනුග්‍රහය නැති වුණොත් මේ ගහ නැරෙනවා. එතකොට මරණයේ ස්වභාව කොට ඇති ධර්මයක් ගහ කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ කියන ස්වභාව ධර්මයක් කොහොම කරගෙන පවතින වස්තුවක්. ඒ වගේමයි මේ කය කර්මය නැමැති බීජය හේතු කරගෙන, ආහාරය නැමැති ප්‍රත්‍ය ප්‍රත්‍ය කරගෙන හේතු ප්‍රත්‍යෙන් හටගත්තා වූ පැන නැංගා වූ අවකාශය තුළ මේ කය හේතු ප්‍රත්‍යෙන් හටගත්ත නිසා ඉපදීම ස්වභාව කොට ඇති ධර්මයක්. මේ කය ලෙඩ හැදෙනවා. ව්‍යාධි ස්වභාව කොට ඇති ධර්මයක්.
මේ කයටත් මොටිය අවස්ථාවක් තිබුණා, බීජ අවස්ථාවක් තිබුණා, අංකුර අවස්ථාවක් තිබුණා, බීජ අවස්ථාවක් තිබුණා, ලදුරු අවස්ථාවක් තියෙනවා, ළමා කාලයක් තියෙනවා මේ රූපෝ කියන්නේ, තරුණ කාලයක් තියෙනවා, තරත් වෙන වයසක් තියෙනවා මේ රූපය තිරනවා. මේ රූපයත් මැරෙනවා. හේතු හෝ නැතිවීමෙන් ප්‍රත්‍ය හෝ නැතිවීමෙන් හේතු වල ප්‍රත්‍ය දෙකම හෝ නැතිවීමෙන් නැතෙනවා. ඔකට තමයි අපි හේතු නැතිවීමෙන් මරණ පැත්තට කියනවා කම්මක්ඛය කියලා. ප්‍රත්‍ය නැතිවීමෙන් මරණ පැත්තට කියනවා ආයුක්ඛය කියලා. හේතු ප්‍රත්‍ය දෙකම නැතිවීමෙන් මරණ පැත්තට කියනවා උභයක්ඛය කියලා. සමාජ දෙකම තියදී අහමු විදිහට මරන්න පුළුවන් උපච්ඡේදක කියලා කියනවා. එතකොට ඔන්න හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත මේ කය හොඳට බලන්න අරඹගහට උපමා කරගෙන ඒකද සත්‍යපුද්ගලෙ නෙමෙයි නේද? හේතු ප්‍රත්‍යයෙන් හැදුණු ඒ ගහ වගේම හේතු ප්‍රත්‍යයෙන් හැදුණු මේ රූපණිතියේ බීජ අවස්ථාවක්, අංකුර අවස්ථාවක්, ලදුර අවස්ථාවක්, ක්‍රම අවස්ථාවක්, තරුණ අවස්ථාවක්, ක්‍රමත්වමෙන් දිරුව ලෙඩෙනවා. ඔබවත් මමවත් සසරේ කවදාවත් මේ කයේ ඇත්ත තමන්ගේ නොවන අනුන්ගේ නොවන හේතු සහ ප්‍රත්‍යකින දෙකකින් හටගත්ත හේතුන් ප්‍රත්‍යෙන් හටගත්ත රූප මිතියක් කියලා දන්නේ නැහැ. ඉගෙනගෙන නැහැ, උගන්වලා නැහැ. එහෙම උගන්වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අපිට හම්බ වෙලා නැහැ. ඒ හින්දා මේ හේතුඵල ධම ලෝකී හැමදාම පැවතුන හැමදාම පවතින ඇත්ත. නමුත් ඒක ලෝකෙට වැහිලා යතරලා ලෝකයේ තුල ඉගෙනුවේ ඉගෙනගත්තත් ඔබට මට පෙන්න්නේ මේ හේතුප්‍රත්‍යයෙන් හටගත්තු රූපය හේතුප්‍රත්‍ය බව නෙමෙයි. මේ රූපය අවකාශ ධාතුව තුල හේතුන්ගේ ප්‍රත්‍යයෙන් පැන නැග රූප මිටියක් කියලා නෙමෙයි හඳුනලා තුන්නේ. මේ කය මම කියලා, මේ කය මගේ කියලා, මේ කය මගේ ආත්මය කියලා බලන්නයි ලෝකෙ කියලා දුන්නේ. මේ කයම ඇසුරු කරගෙන පවතින හිත මේ කයට නැඹුරු කළේ මම මම කියලායි, මගේ මගේ කියලායි. අන්තිමට ඒකේ ප්‍රතිඵලය දන්නවද ඔබ මොකක්ද උනේ කියලා? මේ කය ජාතිය ස්වභාව කොට ඇති. මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා හිතින් ගන්නකොට ඔබ ජාතිය ස්වභාව කොට ඇති කෙනෙක් වෙලා හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත මේ කය ලෙඩ වෙනවා. ලෙඩ වෙන කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා ගන්නකොට දැන් ඔබ ලෙඩ වෙන කෙනෙක් වෙලා මේ කය දිරනවා. දිරන රූපේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා ගන්නකොට ඔබ දිරන කෙනෙක්, ජරාවට පත් වෙන කෙනෙක් වෙලා මේ කය නැසෙනවා. හේතු හෝ ප්‍රත්‍ය හෝ නැතිවීමෙන් ඒ නැසෙන කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්නකොට ඔබ මරණයට හිමි කාරයෙක් වෙනවා. ඔබ අද ජරා මරණ ධර්මයෙන් යුක්ත කෙනෙක්. ඔබ අද ඉපදීම ස්වභාව කොට ඇති, ලෙඩවීම ස්වභාව කොට ඇති, මහලු බව ස්වභාවය කොට ඇති, මරණය ස්වභාව කොට ඇති, ඊට නියම වෙච්ච, ඊට නියත වෙච්ච කෙනෙක්. ඔබ දන්නවද ඔබ ජරා මරණ සංඛ්‍යාත ජීවිතයකට හිමිකම් කිවියක් මම නිසාද කියලා? ජරා මරණ සංඛ්‍යාත රූපය උරුම කරගත්තේ කී දෝෂිට? මේ රූපේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා උපාදාන වශයෙන් ගත්ත එකේ දෝෂිට? ඔබ ගත්තේ රූපේ නෙමෙයි උපාදාන වශයෙන්, ඔබ ගත්තේ ජරා මරණයි. රූපේ ලෙඩ වෙනවා නම්, රූපේ දිරනවා නම්, මහලු වෙනවා නම්, රූපේ මැරෙනවා නම්, නැසෙනවා නම් ඔබේ රූපේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා හිතෙන් ගත්තොත් ඔබේ උපාදාන කලේ ජරා මරණයි. ජරා මරණ මගේ කියලා බදාගෙන ඉන්න තාක් ජරා මරණ දුකෙන් මිදෙනවද? මිදෙන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ ලෝකයේ පහළ වුණේ මේ කයේ ඇත්ත දෙන්නලා. මේ කය මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙමෙයි. නේතං මම නේසෝ හමස්මින් නිමේසෝ අත්තාති ඒව මේතං යතහ භූතං සම්පඤ්ඤාය දට්ටං. මේ කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා මෙසේ ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. එහෙනම් කොහොමද දැක්කේ උත්තේ? මේ කය හේතු ප්‍රත්‍යයයි. හේතුව සහ ප්‍රත්‍ය නිසා හටගත්ත මේ කය හේතුව සහ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක්. කියලා දැක්කේ උත්තේ. අන්න ඒ විදිහට යම් කිසි කෙනෙක් දැක්කා නම් මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා නොගන්නවා නම් එතකොට තියෙන ආනිසංසය තමයි කය ලෙඩ වුණාට අනේ මම දැන් ලෙඩ වෙලා නේද, අනේ මට පිළිකාවක් හැදිලා නේද, අනේ මට අන්තභාගය හැදිලා නේද කියලා තමන්ට සංඥා මාත්‍රයක් අත්දෙන්නේ නැහැ. ලෙඩ වෙන රූපේ ලෙඩ වෙලා ලෙඩ නෝ සිටින් යාට එන්න පුළුවන්. මේ රූපය දිරනකොට කෙස් පැහෙනවා, හම රැලියට එනවා, ඇස් පේන්නේ නැතුව යනවා, අතපය බලන්නේ නැති වෙනවා. මේ එබඳු රූපේ මම මගේ කියලා ගන්නකොට අනේ මගේ ඇස් පේන්නේ නැහැනේ, මගේ අතපය වළංගු නැහැනේ, අනේ මගේ දැන් කෙස් වැටිලානේ, කෙස් ඉදෙනවානේ, කයාව කරවෙන හිතකින් ඉන්නේ යාට හේතුන් දුතුන්නස් බොහෝයි. නමුත් මේ කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා දකිනකොට අනේ දිරණ රූපේ දිරනවානේ, ඇස් නොපෙනෙන බව, කන් නොඇහෙන බව, අතපය වළංගු මේ රූපේ හැටිනේ. එයා දිරණ කය ඇතුළු නොදිරණ මනසකින් ඉන්නවා. හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත මේ කය හේතු හෝ දුබල වීමෙන්, ප්‍රත්‍ය හෝ දුබල වීමෙන් නැසෙන්න යනවා. නැසෙන්න යනකොට මේ කය මම කියලා හිතාගෙනකොට එයාට හිතෙන්නේ අනේ මම මැරෙන්න යනවා කියලා බොහෝ සෙයින් දාහය ඇති වෙනවා, දුක් දුක්මස ඇති වෙනවා. මේ කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා දකිනකොට මම මැරෙන්න යනවා නේ කියන සංඥා මාත්‍රයක් අත් උපදින්නේ. බින්දින දේ බින්දිනවා, නැසෙන දේ නැසෙනවා නේද කියලා නුවණක් මෙතන වෙනවා. දැවෙන්නේ නැති, පිච්චෙන්නේ නැති, සිසිල් වෙච්ච මනසකින් ජරා මර ධර්මයෙන් නුවණින් අත් විඳිනවා. ජරා මරණ එක තමනු තමන් එක ජරා මරණත් නෑ. එයාගේ ජීවිතයේ අජරා මරයි. ජරා මරණයකින් තමන්ව බලවන්න බෑ. රූපේ දිරයි, රූපේ ලෙඩවේ, රූපේ නැසෙයි. හැබැයි එබඳු රූපේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ධර්මතාව තමන් ඒ ජරා මරණයට නෑදෑකම් කියනවා කියලා දන්නවා. මේ රූපේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා දැක්කොත් ජරා මරණයට තමන්ගේ නෑදෑකමක් නෑ. ජරා මරණ සංඛ්‍යාත ලෝකයේම ජීවත් වෙන අජරාමරව ජරා මරණයගේ නෙදලා. අන්න ඒ ධර්මතාවයේ බුදුහාමුදුරුවෝ පෙන්නලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ඒ නිසා කායගත සතිය වඩන්න හැම වෙලාවෙම මේ රූපේ හේතුප්‍රත්‍ය බව, රූපේ අවුස්සවුස්ස බහුරුගත මේ රූපේ හේතුප්‍රත්‍ය බව පෙන්වන්න, මේ රූපේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නොවන බව පෙන්වන්න, මේ රූපේ මම මගේ කියලා හිතෙන ගතිය හැඟීම ගෙවෙන විදිහට කටයුතු කරන්න කියලා පෙන්නනවා. අන්න එහෙම අපි සත්‍යපට්ඨානෙ වඩන්නේ වෙන මොකටවත් නෙමෙයි, චතුරාර්ය සත්‍ය ධර්ම නිසා. මොකද මේ ජරා මරණ සංඛ්‍යාත රූපේ මම මගේ මගේ ආත්මය කියලා දන්නකම්, දකිනකම්, පෙනෙනකම් ජරා මරණ දුක් විඳින්න වෙනවා කියලා දන්නවා. ඒක දුක දන්නවා, දුකට හේතුව දන්නවා. මේ ජරා මරණ රූප පිටියේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගත්ත කමයි, හැඟීමයි මේ දුකට හේතුව. දැන් මේ රූපේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා දැක්ක ගමන් මේ රූපෙට ආසයි. මේ මමනේ. ඒ හින්දා මගේ ජීවිතයට කැමති, මගේ ඇහැට කැමති, මගේ කන දිව නාසය ශරීරයට කැමති, මට කැමති. ඊට පස්සේ මට දුකක් නොවෙන්න කැමති, මට සැප විඳින්න කැමති. ඊට පස්සේ මට දුකක් නොවෙන්න, මට සැප විඳින්න තණ්හාවසේ තව ටිකක් පුළුල් කර ගන්න. අවහ විහාරයක් වෙලා මට දෙරින්ද කෙනෙක්, මට ස්වාමියෙක්, මට දරුවෝ ටිකකුත් අදා ගන්න, මට ආරක්ෂා ආශ්‍රිත. මේ මම ඉන්නේ හින්දා. ඊට පස්සේ ඒ තමන්ගේ දුව දරුවන්ට, තමන්ට දුව දරුවන්ට රැකවරණය පිණිස කුඹුරක් ගන්න ඕනේ, වාහනයක් ගන්න ඕනේ, ඉඩමක් ගන්න ඕනේ, ගෙයක් හදන්න ඕනේ. ඊට පස්සේ ඒ ගෙදර දොරේ කුඹුරේ නඩත්තුව පිණිස තව රස්සාවක් කරන්න ඕනේ, මුදලක් හොයන්න ඕනේ.
ඊට පස්සේ ඒ හැම වෙලෙම මුදල ප්‍රමාණවත් නැහැ. ඊට පස්සේ මුවණක් නැතිනම් අධර්මයේ පැත්තකට යනවා. අන්තිමට මම කියන තැනින් ආරම්භ වෙච්ච තණ්හා විවුල්පත ගලාගෙන ගිහිල්ලා කියන ස්පර්ශ ආයතනයි කෙවොනට යනවා. ඉතින් යම් කිසි කෙනෙක් මේ කය මම මගේ ආත්මයයි කියලා ගන්න එක දුක නේද කියලා. දකින්නතා දුක මෙදෙන්නේ නැහැ කියලා දකින්නවා. අද මේ විදිහටම දකින්න. අද ඔබ ඔබේ ජීවිතය දකින්න මම ලෙඩවීමට අයිතිකම් කියන කෙනෙක්, මහලු බවට අයිතිකම් කියන කෙනෙක්, මරණයට පත් වෙන කෙනෙක් වෙලා මම. ඒ මොකද මම කය ගැන දන්නේ නැහැ, හිත ගැන දන්නේ නැහැ, හිතයි කයයි කියලා දෙකක් දන්නේ නැහැ. ගෙඩි පිටින් මේ කයට මම කිය මේ ජීවිතේ නික විතරයි කරන්නේ. සම බුදුහමඳුර පෙන්වා දෙලා මේ කය ඇත්ත, කය හේතු ප්‍රත්‍යයයි. මේ හේතුන්ගේ ප්‍රත්‍යයන්ගේ ඝටකත කයේ සැකස්ම පැවත්ම මේ සතර මහා ධාතු. ඔය ස්වභාවය නොදන්නා කම නිසා ඔබ හිතින ඔය කය මම මගේ කියලා, මගේ ආත්මයයි කියලා උපාදාන කරගෙන ඉන්නේ. හිතින් කය උපාදාන කරගෙන නාගයේ හරියට වෙනේකින් මණිකක් වහගෙන ඉන්නවා වගේ මම මගේ කියන සංඥාවෙන් හිතෙන් උරුමේ කය වහගෙන ඉන්නේ. ඉතින් කයට මොනවහරි වෙච්ච ගමන් අනේ මට උනෝ කියලා ගෑනවා. ඉතින් දුකට හේතුව මම මගේ ආත්මය කියලා තණ්හාව කියලා දන්නවා. ඒ තණ්හාව කයෙන් පටන් අරගෙන මේ බාහිර වස්තු හරියට ගඟක් නියර බිඳගෙන ගම් නියම් ගම් යට කරගෙන යනවත් මේ මම කියන තැනින් පටන් ගත්ත තෘෂ්ණා නදිය ඈ ගේවල් දුරවල් යාන වාහන ඉදකඩම් ගම් නගර රටවල් ලෝකවල යට කරගෙන මේ ගිහිල්ලා තියෙන හැටි පෙන්නුවට කෘෂ්ණා නදිය පිටාර කරලා තියෙන හැටි ඒකේ ආරම්භ උල්පත දුක් සමුදේනේ කයි මම කියන තැන. ඉතින් යම් කිසි කෙනෙක් නේත මම නේසෝ හමස්මෙන් නේසෝ අත්තාති මේ කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා දැක්කොත් දකින්නවනේ අර තෘෂ්ණාවේ ඈතට ගිය උල්පතේ මුල හිඳුනහම අර ඒ යට කරගෙන යන දෙයක් ඉතුරු වෙනවද? ඒ දඩේ ඉතුරු වෙනවද? නෑ, ඒව බියලෙන්නේ ඉතින්. එතකොට ඒකම ජරා මරණ සංඛ්‍යාත මේ කය දීප්තිම අජරාමර සිතකින් ජීවත් වෙනවා. සිතේ මේ කය මම කියන අදහස් සංඥා මාත්‍රයක්වත් ඇති නොවන තැන දක්වාම ගෙවන්න පුළුවන්. මේ කය ඇත්ත වෙන්න වෙන්න ඇත්ත වෙන්න වෙන්න ඔබ නිතරම කටයුතු කරනවා නම් මම කියන හිතේ හැඟීම කයට බැහැ ගන්න නැති වෙන්න, කය දකිනකොට මම කියන හැඟීම හිතේ උපදින්නේ නැති වෙන විදිහට ඔබ ටික ටික කටයුතු කරනවා නම් ඒ කාන්තෙන් මේ ජීවිතයේදී ඔබට පුළුවන් පාඩම දෙලස් පිළිගැනීම පිළිගැනීම පාඩම පුළුවන් ප්‍රත්‍යක්ෂව රහත්ම වෙන්න. නමුත් මේක අපි දැනගෙන නොකරන තමයි ප්‍රශ්නේ. අපි ඉගෙන ගන්න නැති තමයි බෞද්ධයෝ. හොඳට තේරුම් ගන්න මේ මම හින්දව මම දුක් විඳිනවා නෙමෙයි. අනවබෝධය නිසා තමන්ගේ නොවන දේක් උරුම කරගන්න කියලා මේ දුක් විඳින්නේ. ඉතින් යම් කිසි කෙනෙක් මෙන්න මේ වගේ දුක දකිනවා, දුකට හේතුව මම මගේ ආත්මය කියන කෙලෙසි කියලා දැකලා ඒ තණ්හාව දුක ඇති කරපු හේතුව තණ්හාව නැතිකොලොත් මම මගේ ආත්මය කියන දැකීම නැතිකොලොත් ජරා මරණ සංඛ්‍යාත ජීවිතය අවසන් කළ අජරාමර නිවන මේ ජීවිතයෙන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියන දැක්මක්. අන්නේ දැක්ම ඇතුළු සතිපට්ඨානේ වඩනවා දැන්. එයා ගෙදර දොරේදී ඉඳ ලැබෙනකම චිත්ත භවනාවක් කරන පොල් ගන්නකොට, හාල් ගන්නකොට, මිදුලත් ගන්නකොට, වරන් ටිකන් ටික හොදනකොට සියලු සත්‍යෙන්න දුක්ඛයනේ දුක්ඛසෝපස්තිවා කියලා. ඊට අමතර විදර්ශනාත් කරනවා කොහොමද? මේ කය හේතු ප්‍රත්‍ය බව පුරාණ කර්මෙන් හටගත්ත කනගුණ ආහාරයෙන් හැතුණු රූපයක් නෙමෙයි. මේ කය මම කියලා හිතුණාට, මම කියලා තේරුණාට මේ කය සතර මහා ධාතුනේ. හිත පිළිගන්න නැත්තම් කොටස් කොටස් වශයෙන් තේන්නව කඩනවා. කෙස්ලොම් නියගත් කියන්නේ පටිවි ධාතු. බාහිර ගස්තරවල තියෙන පටිවි ධාතුව සත්‍ය පුද්ගලෙ නොවෙනා වගේම කෙස්ලොම් නියතත් කියන මේ කොටසු සත්‍ය පුද්ගලෙක් නෙවෙයිනේ. පිටෙන් සරම මේ ශරීරයේ තියෙන කාපෝ කොටසය.
බාහිර ලිංගව පොකුමෝල තියෙන ආපෝ ස්වභාවයේ සත්‍ය පුද්ගලයේ නොවනවා වගේ මේ පිටසෙන් සරව කියන මේ ටික සත්‍ය පුද්ගලෙ නෙවෙයි මේ වගේ බාහිර ධාතුවට ආධ්‍යාත්මික ධාතු සමකර කර පෙන්නනවා. පෙන්නලා අනේ ඒ ඇත්ත නොදන්නා කම නිසා මෙච්චර කල මේ රූප මිත්‍ය මම කියලා හිතාගෙන හිටියන්නේ. නමුත් මේ ඇත්තටම මේ මම කියලා හිතුවට පටි ධාතු මම වෙන්නේ නැහැනේ. පටි ධාතුවනේ. ආපෝ ධාතු මම කිව්වට මම වෙනවද? ආපෝ ධාතු නැහැ කියලා තර්ක කර කර විතර්ක කර කර හිත හිත ඕල් ගාවා දෙදිටි කොහොතන මුදුරතු ගන්නවා. එහෙම හිත හිත ඉන්න තරම් තාම රළුනා. චූටි කමටහන කරන සීල සත්‍යෙන්න දුක නේද කසු. ඔන්න ඔය විදිහට යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් භාවනාවේ පුණ්‍ය කිරේ වතු කියන ටික එයා ජීවිතේ පූර්ණ කරනවා. ඒ අතර ඒ තුල තියෙනවා නිස්සරණ ප්‍රඥාව සපඤ්ඤ ඉස්තනෝජිත ප්‍රඥාව ලෝකෙ තුල තියෙන බෝවා. නමුත් මේ නිස්සරණ ප්‍රඥාව හුරු කරලා නැත්තම් හම්බෙච්ච සම්පත්තිය එහාට මෙහාට කරගන්න නෝන නමුත් ඒක දුක් දකින්නේ නැහැ. දන් දීමෙන් භෞතික සම්පත් ලැබෙනවා, සිල් රැකීමෙන් ආත්ම භාවය සුරක්ෂිත බව ලැබෙනවා. භාවනාවේ ප්‍රඥාව හුරු කළාම ලෝකෙ තුල ස්ථානෝචිත ප්‍රඥාව හම්බෙච්ච වස්තුන්ගේ නොයදී නොබැදී ඒක විමුක්ති පිණිස උපයෝගී කරගැනීමේ හැකියාව ලැබෙනවා. මේ තුන් නිමිත්ත යම් කිසි කෙනෙක් නිසි විදිහට නියම විදිහට පූර්ණය කළොත් මේ ලෝකේ එයාට දුක එන්න කිසිදු ශේෂ්ත්‍රයක් ඉතුරු වෙන්නේ නැහැ. කෙනෙකුගේ ජීවිතයේ අර්ථ පරිපූර්ණම තැනකට යන්නයි බුදුරජාණන් වහන්සේ දානනේ පුණ්‍ය කීර්ය වත්තු, සීලනේ පුණ්‍ය කීර්ය වත්තු, භාවනා පුණ්‍ය කීර්ය වත්තු කියන මේ තුන් නිමිත්ත එදලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඕගොල්ලොම දත යුතුයි. ඔගලගේ ජීවිතයේ ඔගලන්ට ඕනේ කොටසක්ම කොටසක් විතර කරන්න. සම්පූර්ණ පරිපූර්ණ ජීවිතයක් අවශ්‍ය නම් ඔගලන්ට දන් දෙන්නත් වේ, සීල රකින්නත් වේ, භාවනා කරන්නත් වේ. බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා යමක් ජීවිතයේ හිතගෙන සැපපිනස කියලා දේශනා කළා නම් ඒකෙන් ටිකක් කරගත්තා, ටිකක් අයින් කළා කියලා සියලුම දේ යහපත වෙන්නේ නැහැ. ඒ දෙන්නකු සියලුම දේ ඒ විදිහටම උදව් කරගත්තොත් ඒ ජීවිතයේ අර්ථ පරිපූර්ණ ජීවිතයක් ලැබෙනවා. ඉතින් ඕගොල්ලන්ට දානමය පුණ්‍ය කීර්ති වත්තු, සීලමය පුණ්‍ය කීර්ති වත්තු, භාවනාමය පුණ්‍ය කීර්ති වත්තු කියන මේ ධර්මතා තුනේ අත්‍යමාදී හැසිරෙන්න ඒකාන්තේ මේ ජීවිතයේදී මේ තුන් නිමිත්තම ඕගොල්ලන්ට නිවනට උපනිශ්‍රිය වෙනවා. දැරිවීමකින් හෝ නිවන් දකින්න බැරි වුණොත් මේ ජීවිතයේ ඒකාන්තේ නිවනම කෙරවල කොට අමෘතියම කෙලවර කොට නිර්භයම කෙලවර කොට ඇති ඒ ක්ෂේම භූමිය සඳහාම ඕගලන්ට පාරමිතාවක් වුණා මිසක ඒකෙන් බාහිරට පස්ස සසර දික් වෙන්නේ නැහැ. සසර දික් වෙන්නේ මේ වගේ ධර්මයන් ගැන නුවණ නැති කම නිසායි. නුවණක් තියෙන කෙනාට කුසලය ගැන කවර කතාවද අකුසලයව සසර දික් කරන්නේ නැහැ. දැඩි අකුසලයක් දැඩි රාග සිතක් දැන් ඔබට ඇති වුණොත් ඔබ නුවණක් තියනවා නම් අනේ මේ රාගසිතක් මන් තුළ ඇති වුණා නේද කියලා හඳුනගන්න. ඒ නිමිති අසුභ සංඥාවෙන් බලලා ඒක රාගසිත නැති කරලා ඒකම ඔබ නිවනට උපකාරයක් කරගන්න. ඔබට තරහසිතක් ඇති වුණොත් මේ මොහොතේදී ඒක අකුසලයක්. අනේ මේ තරහසිත කියන අකුසලයක් කියන ඉවරම මම ඒ තරහසිත උපයෝගී කරගෙනම ඔබ මෛත්‍රී භාවනාව කළ කුසල සිත කුපුරලා නිවන් දකින්න. ඒ නිසා ඔබට උපදින රාග දේශ මොහොව සතර දික් කරවන්නේ නැහැ නුවණක් තියනවා නම්. ඒ නුවණ නැතිකම නිසායි සතර දික් වෙන්නේ මිස කුසල අකුසල නෙවෙයි කියන කමත් පැහැදිලි කරලා මේ ත්‍රිවිධ පුණ්‍ය කීර්තිය වස්තුන් තුළ අත්මාදි වැසිරලා මේ බුද්ධ උත්පාද කාලේ මනුස්ස ජීවිතයේ සද්ධර්මයේ ලකුණු මේ විලාවේදී ඔබේ ජීවිතයට යහපත කරගන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.